සමන්තා චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නව පුරාණානි භික්ඛවේ කම්මානි දේසිස්සාමි කම්ම නිරෝධං ච කම්ම නිරෝධ ගාමිනිං ච පටිපදං තං සුනාත සාධුකං මනසිකරෝත භාසිස්සාමි ති සද්ධා සම්පන්න පින්වත්නි, මේ පින්වත් පිරිස අද සුපුරුදු පරිදි සැදී පැහැදී සූදානම්ව සිටින්නේ සූත්‍ර දේශනාවන් මුල් කරගෙන මද වේලාවක් ධර්ම ශ්‍රවණය කිරීම සඳහායි. පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතවලට කර්මය බලපාන ආකාරය පිළිබඳව නොයෙක් ආකාරයෙන් දේශනා කරලා තිබෙනවා. කර්මය කියන්නේ මොකක්ද? මේ කර්මය නිසා හටගන්නා ඵල මොනවාද? ඊළඟට මේ කර්මයේ අභාවයට පමුණුවන්නේ කෙසේද? ඒ සඳහා පවතින මාර්ගයේ ප්‍රතිපදාව ආදී වශයෙන් මේ කර්මයේ පිළිබඳව නොඑක ආකාරයෙන් දේශනා කරලා තිබෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමයි කර්මයේ පිළිබඳ යථා ස්වභාවය අධිශටියෙන්ම අවබෝධ කරගන්නට යෙදුනේ. අන්න ඒ විදිහට කර්මයේ මුල් කරගෙන අපේ ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගත යුතු ආකාරය පැහැදිලි වෙන දේශනාවක් අද අපට ශ්‍රවණය කරන්නට ලැබෙනවා. සංයුත්ත නිකායේ ශලාවතන වග්ගයේ නව පුරාණ වග්ගයට අයත් කම්ම සූත්‍රය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එම දේශනාව ආරම්භයේදීම වදාලා, නව පුරාණානි භික්ඛවේ කම්මානි දේශිස්සාමි. මහණෙනි, අලුත් කර්ම හා පැරණි කර්ම පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම කර්ම නිරෝධය ගැනත්, කර්ම නිරෝධගාමිනි ප්‍රතිපදාව ගැනත් දේශනා කරනවා. මොනවා පිළිබඳවද භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ? අලුත් කර්ම හා පැරණි කර්ම ගැනත්. කර්ම නිරෝධය, ඒ කියන්නේ කර්ම අභාවයට නිරෝධයට පැමිණවීම. කර්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව, ඒ කියන්නේ කර්ම නිරෝධය සාක්ෂාත් කරන ප්‍රතිපදාව. මේ කාරණා ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ හොඳට අහන්න, හොඳට මෙනෙහි කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. අනතුරුව විස්තර කළා, පැහැදිලි කළා මොනවද මේ පැරණි කර්මය කියලා කියන්නේ. මොනවද පැරණි කර්ම? පැරණි කර්ම කිව්වහම මේ පින්වතුන්ලාට එකපාරම සිහිපත් වෙන්නේ අතීත ජීවිතවලදී කළා වූ කුසල අකුසල කර්ම ගැනනේ. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේදී මෙන්න මෙහෙම වදාරනවා. කතමාංච භික්ඛවේ පුරාණං කම්මං. මහණෙනි, පැරණි කර්මය කියන්නේ මොකද්ද? චක්ඛුම් භික්ඛවේ පුරාණං කම්මං. අවිසංකතං අවිසංචේතේතං වේදනීයං දට්ඨබ්බං. එයින් වදාලේ, මහණෙනි, මේ ඇස කියලා කියන්නේ පැරණි කර්මයෙන් සකස් වෙච්ච දෙයක්. පැරණි කර්මයේ නිසා, පුරාණ කර්මයේ නිසා සකස් වෙච්ච දෙයක්, ධර්මතාවයක්. අවිසංචේතේතං, චේතනාව නැත්තං කර්ම චේතනා මුල් වෙලා සකස් වෙලා තිබෙන ධර්මතාවයක්. වේදනීයං දට්ඨබ්බං, වේදනාවට වස්තුවක් වෙච්ච ආයතනයක් නැත්තං ඉන්ද්‍රියක්. සෝතං පුරාණං කම්මං, ඇහැ වගේම කනත් පුරාණ කර්මයෙන් සකස් වෙච්ච ධර්මතාවයක් නැත්තං ඉන්ද්‍රියක්. අවිසංකතං, කර්මයෙන් තමයි සකස් වෙලා තියෙන්නේ. කර්මයේ මුල්ව, හේතු ප්‍රත්‍යයන් මුල්ව සකස් වෙලා තියෙන්නේ. චේතනාව මුල් වෙලයි පිළියෙල වෙලා තියෙන්නේ. වේදනීයං දට්ඨබ්බං, විඳීමට වස්තුවක්. ගහනං පුරාණං කාමං ඔය විදිහටම නාසය ජීවහා පුරාණං කාමං දිව කායෝ පුරාණං කාමං කය ඊළඟට මනෝ පුරාණං කාමං මනස කියන මේ ආයතනම ආයතන හයම කර්මයේ මුල් වෙලා හේතු ප්‍රතිවාසයෙන් තමයි සකස් වෙලා තියෙන්නේ ඒ වගේම චේතනා මුල් වෙලයි පිළිවෙල වෙලා තියෙන්නේ يعني කර්ම චේතනා මුල් වෙලා විපාක ධර්ම හැටියට මේ ඇහැ කන නාසය දිව ශරීරය සකස් වුණා කියමු අන්නේ විදිහට ළඟට වේදනාවට වස්තු වෙනවා මේ ආයතන හයම يعني ආයතන හය නිසා ස්පර්ශය ඇති වෙන බවත් ඒ ස්පර්ශය නිසා විඳීම් හට ගන්නා බවත් අපි පටිච්ච සමුප්පාදයන් ඉගෙන ගන්නවානේ අන්නේ ඒකයි මෙතන මේ ආයතන හය විඳීමට වස්තුවක් කියලා කිව්වේ දැන් බලන්න අපට ශබ්ද දුක් උපේක්ෂා වේදනා කිසිවක් ඇති වෙන්නේ නැහැ ඇහැ නොතිබුණා නම් නේ කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ෂඩ ආයතනයන් නොතිබුණා නම් අපට කිසිම සැපක් හෝ දුකක් හෝ උපේක්ෂා විඳීමක් ලැබෙන්නේ නැහැ මේ විඳීමට වස්තු වෙලා තියෙන්නේ එහෙමනම් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන හය පැවැත්මයි ඒ ආයතන හය සකස් වෙන්න මුල් වෙලා තියෙනවා පුරාණ කර්මය. එහෙම නැතුව මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස පුරාණය කිව්වා නෙවෙයි. පුරාණ කර්මය නිසා ඇහැ කන නාසය දිව ශරීරයේ මනස සකස් වෙලා තියෙනවා. අන්න ඒකයි පුරාණ කර්මය කියලා කියන්නේ. එතකොට දැන් අපිට අපේ ජීවිතය තුළින් අර පැරණි කර්මය තේරුම් ගන්න පුළුවන් නේ. අපට ඇස් දෙකම පෙනීම ලැබී තියෙන්නේ ඇස් දෙකක් ලැබෙන විදිහට යන පුරාණ කර්ම රැස් වෙලා තිබෙච්ච නිසා යම් විදිහකින් අකුසල විපාකයකට හා සම්බන්ධ වුණා නම් ඒක එක හැක්කෙනේ නැත්තම් ඇස් දෙකම නොපෙනී යන්න තිඩ දෙමුණා අන්නේ වගේ නේ කන් දෙකම හොඳට ඉන්ද්‍රිය සම්පන්නව තිබෙන්නේත් ඊට නිසි කුසල කර්ම කුසල විපාක වාරයන් එළඹිච්ච නිසායි එහෙම නොවුණා නම් එක කනක් නැහැ හෙන්න පුළුවන් නැත්තම් දෙකම නොඇසී යන්න පුළුවන් එහෙමත් නැත්තම් තවත් නොඑක විදිහේ ශාරීරික අබල දුබලකම් ඇති වෙන්නට ඉඩ තිබුණා. ඉතින් අන්න ඒ විදිහේ නැතුව අපිට මේ මනුෂ්‍ය ලෝකයේ යහපත් වූ ඉන්ද්‍රිය සම්පන්න ආයතන හයකින් යුක්ත ජීවිතයක් ලැබී තිබෙන්නේ පුරාණ කුසල කර්මයේ විපාකයක් හැටියට. අන්න ඒ විදිහට තේරුම් ගන්න ඕන පුරාණ කර්මය කියන්නේ මොකක්ද කියලා. මේ සදා ආයතන හැදී තියෙන්නේ පැරණි කර්මයේ නිසා. කතමංච භික්කවේ නවං කම්මං. මහණෙනි අලුත් කර්මය කියලා කියන්නේ මොකද්ද? ඔන්න දැන් පැරණි කර්මයේ මේ අය තේරුම් ගත්තා. අලුත් කර්මය කියලා කියන්නේ ඒ ආයතන මුල් අපි කියමු ගන්න අරමුණු නිසා කාය වාග් මනෝ ධාරයෙන් දැන් යම් කිසි කර්මයක් රැස් කරනවා නම් ඒක තමයි අලුත් කර්මය. ඒ කියන්නේ ඇහැට යොමු වෙන රූප, කනට යොමු වෙන ශබ්ද, නාසයට යොමු වෙන ගඳ සුවඳ, දිවට යොමු වෙන රස, කායට යොමු වෙන පහස, මනසට යොමු වෙන අරමුණු නිසා ස්පර්ශයේ මුල්ව චේතනා පහළ වෙනවානේ. ඒ චේතනා මුල් වෙලා කාය වාග් මනෝ කියන ද්වාරත්‍රයේ කර්ම රැස්වීම සිද්ධ වෙනවා. ඒක තමයි අලුත් කර්මය. අනතුරුව වදාලා කතමෝච භික්කවේ කම්ම නිරෝධෝ. මේ කර්මවල අභාවය නැත්තම් නිරෝධය කියලා කියන්නේ මොකද්ද? ඈ? ඔව් මොකද්ද කර්ම නැතිවීමයි කියලා අදහස් වෙන්නේ. කර්මයන්ගේ අභාවය. භාග්‍යවතුන් වහන්සේ වදාළ මහණෙනි යම් කෙනෙක් කාය කර්ම, වාග් කර්ම, මනක් කර්ම කියන මේ ත්‍රිවිධ ධාරයන්ගෙන් සිද්ධ වෙන කර්ම නිරෝධයෙන් විමුක්තිය ස්පර්ශ කරනවා නම් අන්න ඒක තමයි කර්ම නිරෝධයයි කියලා කියන්නේ. ඒක කර්ම නිරෝධය කියලා කියන්නේ නිවනටයි. කර්මයන්ගේ අභාවය නිරෝධය කියන්නේ නිවනටයි. තවත් විදිහකින් කියනවා නම් කාය වාග් මනෝ ධාරත්වයෙන් සිද්ධ වෙන කුසල අකුසල කර්ම අභාවයට නිරෝධයට පත් වෙන්නේ තෘෂ්ණාව ක්ෂය වීමෙන් නිරෝධයට පත් වීමෙන්. තෘෂ්ණාව ක්ෂය වීමෙන් කර්මත් අභාවයට නිරෝධයට පත් වෙනවා. ඒකම තමයි නිර්වාණ අවබෝධය කියලා කියන්නේ. අන්න ඒ කර්ම නිරෝධය පිණිස හේතු වෙන ප්‍රතිපදාව මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග 8න් යුක්ත ආරි මාර්ගය තමයි කම්ම නිරෝධගාමී පටිපදා. කර්මය අභාවයට පමුණුවන නිවනට පත්වන ප්‍රතිපදාව. දැන් මේ තුලින් අපි තේරුම් ගන්නට ඕන අපට අර පුරාණ කර්මය දැන් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. අතීත ජීවිතවල කළා වූ කුසල අකුසල කර්ම වල විපාක හැටියට අපට දැන් මේ ජීවිතය හැකරනාසේ දිව ශරීරයේ මනස ලැබී තියෙනවා. විශේෂයෙන් මේ මනුෂ්‍ය ලෝකයේ හැකරනාසේ දිව ශරීරයේ මනස පහළ වෙන්න හේතු උනේ පුරාණ කුසල කර්මයක් නේ. අකුසල කර්මයක් මුල් වුණා නම් මනුෂ්‍ය ලෝකයේ ප්‍රතිසන්දිග්‍රහණය සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් නිරේ හෝ තිරිසං අපාය හෝ ප්‍රේත ලෝකේ වගේ තැනක තමයි අකුසල කර්මයක් මුල් ප්‍රතිසන්දිග්‍රහණය සිද්ධ වෙන්නේ. මනුෂ්‍ය ලෝකයේ ප්‍රතිසන්දි ගැනීම සිද්ධ වෙන්නේ කාමාවචර කුසල කර්මයක විපාකයක් හැටියට. එතකොට ඒ විපාකය දැන් අපිට වෙනස් කරන්න බෑ. මොකද ඒකට හේතුව හේතුවට අනුව ඵලයේ සකස් වෙලා ඉවරයි. අපිට නැවත කරන්න පුළුවන් වෙන්නේ කුමක්ද? ඉදිරියට ඵල සකස් වෙන එක නවත්තන්න පුළුවන් මේ ජීවිතයේ තුල කර්ම නිරෝධේ සාක්ෂාත් කළොත්. මේ ජීවිතයේ තුල රැස් වෙන කුසල අකුසල කර්ම සියල්ල අභාවයට නිරෝධයට පැමිණෙව්වොත් අන්න ඊළඟට ඵල සකස් වෙන එක නවත්තන්න පුළුවන්. ඒ අනුව අපිට තේරුම් ගන්න පුළුවන් එහෙමනම් මේ අපේ ජීවිතය කියලා කියන්නේ අප විසින් සකස් කරගත්තු දෙයක්වත් වෙනත් කෙනෙක් විසින් සකස් කරපු දෙයක්වත් ඉබේ හටගත්තා වූ දෙයක්වත් නෙමෙයි. හේතුවක ඵලයක්. කර්මය නිසා සකස් වෙච්ච එහි ඵලය හැටියට තමයි අපි මේ ජීවිත පැවැත්ම ගැන තේරුම් ගත යුත්තේ. පුරාණ කර්මයේ විපාකයේ වගේම මෙහිදී තවත් දෙයක් ක්‍රියාත්මක වෙනවා. මොකද්ද? අලුතින් කර්ම රැස්වීමත් සිද්ධ වෙනවා. අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් යුක්තව කයින් වචනයෙන් සිතින් යමක් සිද්ධ කරනකොට නැවත විපාකයක් හැදෙන විදිහට කර්ම රැස්වීම සිද්ධ වෙනවා. හැබැයි අවිද්‍යා තෘෂ්ණා දෙක ප්‍රහාණය වෙන ආකාරයට කාය වාග් මනෝධාරයෙන් කෙරෙන්නා වූ කර්ම කුමක් සඳහාද හේතු වෙන්නේ? අන්න කර්ම නිරෝධයේ පිණිස. අවිද්‍යා තෘෂ්ණා දෙක පදනම් වෙලා සිද්ධ වෙන සෑම කාය වාග් මනෝ ක්‍රියාවක් ඊළඟට විපාක සකස් වීම සඳහා හේතු වෙනවා. කම්ම නිරෝධයේ පිණිස හේතු වෙන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙක දුර වෙන ආකාරයට ප්‍රහාණය වෙන ආකාරයට සිද්ධ වෙන සිදු කරන කාය වාග් මනෝ කර්ම. ඒවා කුසල කර්ම බවට අයිති වෙනවා. නැත්නම් කුසල කර්ම ගන්නට අයිති වෙනවා. ඒ වුණත් එයින් කර්මක්ෂය වීම සිද්ධ වෙනවා මිසක් නැවත සකස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ කුක්කුරවතී සූත්‍රයේහි පැහැදිලි කළා කර්මය කොටස් හතරකට බෙදලා. ඒක මෙන්න මේ විදිහයි. භාග්‍යවතුන් වහන්සේ වදාලා කළු විපාක ඇති කරන කළු කර්ම තියෙනවා. ඊළඟට සුදු විපාක ඇති කරන සුදු කර්ම තියෙනවා. කළු සුදු විපාක ඇති කරන කළු සුදු කර්ම තියෙනවා. ඊළඟට කළු විපාක ඇති කරන කළු කර්මත් සුදු විපාක ඇති කරන සුදු කර්මත් කළු සුදු විපාක ඇති කරන කළු සුදු කර්මත් ප්‍රහාණය කරන කර්මත් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඒ දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ කළු කර්මය කියලා වදාලේ දුගතිගාමි වෙන්නට හේතු වෙන අකුසල කර්ම. ඒ කළු කර්ම නිසා ඇති වෙන කළු විපාකය කියලා කිව්වේ යමේ නිරේ තිරිසන් ලෝකාදී දුගතීන්ටපත් වෙලා ඒකාන්ත දුක් විඳිනවා නම් අන්න ඒවා කළු විපාක ඇති කරන කළු කර්ම. ඊළඟට සුදු විපාක ඇති කරන සුදු කර්මය කියලා එතන භාග්‍යතුන් වහන්සේ අදහස් කරේ ධ්‍යාන මට්ටමේ කුසල ධර්ම. භාග්‍යතුන් වහන්සේ වදාළ සුදු විපාක ඇති කරන සුදු කර්මවල විපාක ලැබෙන්නේ ආවාසරාදී බ්‍රහ්ම ලෝකවලයි කියලා. ඊළඟට වදාළානේ කළු සුදු මිශ්‍ර විපාක ඇති කරන කළු සුදු කර්ම තියෙනවායි කියලා. ඒ වදාළේ මේ මනුෂ්‍ය ලෝකය ඊළඟට කාමාවචර දෙවිවරු ඊළඟට වේමානික ප්‍රේතයන් අසුරයන් වාගේ සත්වයින්ට කලින් කලට අර කුසල අකුසල විපාක මාරු වෙනකොට විපාක වාරවලදී කුසල විපාක වාරයකදී සැප විපාකත් නැත්නම් සැප වේදනාත් අකුසල විපාක වාරවලදී දුක් වේදනාත් ලැබෙනවා. දැන් සමහර අකුසල ප්‍රතිසන්දික අසුරයෝ ප්‍රේතයෝ ඉන්නවා. ඒ අයට ප්‍රවෘත්ති විපාක වශයෙන් යම් යම් කාලවලදී සැප විපාකත් ලැබෙන අවස්ථාවන් ගැන සඳහන් වෙනවා. මනුෂ්‍ය ලෝකයේහි කුසල ප්‍රතිසන්දියක් ලැබෙන්නේ කුසල විපාක ප්‍රතිසන්දිය. මිනිසෙයින්ටත් ප්‍රවෘත්ති විපාක හැටියට සැප දුක් දෙකම කුසල අකුසල කර්මවල විපාක දෙකම අත්විඳින්නට ලැබෙනවා. කාමාවචර දෙවිවරුන්ටත් ඒ විදියයි. අන්න ඒක තමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ කළු සුදු විපාක ඇති කරන කළු සුදු කර්ම තියෙනවායි කියලා. මනුෂ්‍ය ලෝකේ ඊළඟට කාමාවචර සදෙව්ලෝවල ඇතැම් ප්‍රේත අසුරීන්ට සැප දුක් විපාක දෙකම ලැබෙනවා. කුසල අකුසල කර්ම විපාක දෙකම මිශ්‍රව ලැබෙනවා. ඒ වාරවලදී මාර්ගයෙන් ඇතැම් වාකාලවලදී කුසල විපාක වාර මතු වෙලා කුසල විපාක ලැබෙනවා. සමහර කාලවලදී අකුසල විපාක වාර මතු වෙලා අකුසල විපාක හැටියට දුක් වේදනා ලැබෙනවා. තවත් කර්ම කොටසක් තියෙනවායි කියවනේ කළු විපාක ඇති කරන කළු කර්මත් සුදු විපාක ඇති කරන සුදු කර්මත් කළු සුදු විපාක ඇති කරන කළු සුදු කර්මත් ප්‍රහාණී විනිශ පවතින කර්ම කොටසකුත් තියෙනවායි කියවනේ. අන්න ඒ කර්ම කොටස අර කර්ම රැස්වීම ප්‍රහාණය සඳහා හේතු වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංග්‍රහ වෙන බෝධිපාක්ෂික ධර්මයි. යම්කිසි කෙනෙක් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරනවායි කියලා කියන්නේ අර කළු සුදු විපාක ඇති කරන කළු සුදු මිශ්‍ර විපාක ඇති කරන සියලුම කර්මයන් ශෙලීම පිණිස කටයුතු කරන නැත්නම් උත්සාහවන්ත වෙනවායි කියන එකයි. ඉතින් කළු සුදු මිශ්‍රය කියලා කිව්වේ ඒ වාරවලදී ඇතැම් වෙලාවකට අකුසල විපාක ලැබෙනවා. ඊළඟට විපාක වාරයේ වෙනස් වෙනකොට කුසල විපාකේ ඉදිරිපත් වෙලා සැපගෙන දෙන ඔන්න ඔය විදිහට තමයි මේ කර්ම විපාක ලැබීම සිද්ධ වෙන්නේ. ඒ අනුව බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කර ගැනීම කර්ම නිරෝධයේ පිංස පවතින ප්‍රතිපදාවයි කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. තවදුරටත් පැහැදිලි කළා භාග්‍යතුන් වහන්සේ මේ විදිහට එතිකෝ භික්කවේ දේශිතංගෝ මයා පුරාණං කම්මං. මහණෙනි ඔබ වහන්සේලාට තථාගතයන් වහන්සේ විසින් පැරණි කර්මය ගැන දේශනා කරලා දුන්නා, නැත්නම් දේශනා කරලා වදාලා. ඒ වගේම නව කර්මය අලුත් කර්මය ගැනත් දේශනා කළා. කර්ම නිරෝධයේ නිවන ගැනත් දේශනා කළා. කර්ම නිරෝධයට පමුණුවන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනත් දේශනා කළා. මහණෙනි ශ්‍රාවකීන්ට අනුකම්පා කරන හිතයිසී වූ ශාස්ත්‍රඥ වහන්සේ නමක් විසින් ශ්‍රාවකීන්ට අනුකම්පාවෙන් යමක් කළ යුතු නම් තථාගතයන් වහන්සේ විසින් එය සිද්ධ කරලා දීලා තියෙනවා. මහණෙනි ඔය රුක්මුල් සේනාසන තියෙනවා. ඒ වගේම විවේකස්ථාන තියෙනවා. ඒ නිසා සමත විදර්ශනා වැඩි වශයෙන් ධ්‍යාන වඩන්න ප්‍රමාද වෙන්න එපා. පසුව ඉපිලිසර වෙන්න එපා. මේකයි තථාගතයන් වහන්සේගේ අනුශාසනාව කියලා භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පිළිබඳව අවසානයේට වදාලා. ඉතින් අනේ කාරණෙන් තේරුම් ගන්න තියෙන්නේ එහෙමනම් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අපට සසර පිළිබඳව තේරුම් ගත යුතු සෑම දෙයක්ම අවබෝධ කරගත යුතු වන සෑම කාරණයක්ම වදාරලා තිබෙනවා, දේශනා කරලා තියෙනවා. ඊළඟට මේ සංසාරික දුකින් නිදහස් වෙන්න උවමනා කරන ප්‍රතිපදා පිළිබඳවත් නිරවුල්ව දේශනා කරලා තිබෙනවා. එහෙමනම් අපි සෑම දෙනා විසින්ම කළ යුතුව තිබෙන්නේ උපමාව අප්‍රමාදීව මේ සංසාරික ගැටලුව විසඳා ගැනීම සඳහා වෑයම් කරන එකයි, උත්සාහවන්ත වෙන එකයි. මොකද අපිට මීටත් වඩා සුදුසු හොඳ අවස්ථාවක් ලැබීම ගැන හිතන්නට අමාරුයි. එන්නටම ලෝකයේ පැවැත්මක් විෂම වේගන යනවා. ඒ වගේම දැන් අපේ මේ ජීවිතය ගත්තාම මොහොතක් මොහොතක් වාසා ආවිස ගෙවිගෙන යනවා. ඊළඟට උදා වෙන ජීවිතය ගැන අපි කවුරුවක් කියන්න දන්නේ නැහැ. ඒක නිසා තමන්ට ධර්මයේ හැසිරීලා සංසාරික දුකින් නිදහස් වෙන්නට අවස්ථාව ලද මේ මොහොතෙහි අපි නිසි ප්‍රයෝජන අරගෙන අප්‍රමාදීව මේ සංසාරික ගැටලුව निराකරණය කර ගන්නට මහන්සි ගන්න ඕන. අදුමතරමින් ප්‍රථම මාර්ග ඵලයන් හෝ උපදවා ගත්ත ශ්‍රෝතාපට්ටි ඵලයට හෝපත් උනොත් ඒ ශ්‍රාවකයාට විශාල අශ්‍රශීලක් තියෙනවා. මොකක්ද අශ්‍රශීල? ඒ ශ්‍රාවකයන් වහන්සේ ශ්‍රෝතාපට්ටි ඵලයට පත්වෙච්ච ශ්‍රාවකයන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ ඒකාන්ත වශයෙන්ම පිහිටක් ලැබපු කෙනෙක්. ආයි ධර්ම අවබෝධයට තවත් කෙනෙකුගේ විශේෂ උනන්දු කරවීමක් නැත්තම් මඟ පෙන්වීමක් මෙහෙවීමක් අවශ්‍ය කෙරෙන්නේ නැහැ. ශාස්ත්‍රෝන් වහන්සේගේ උතුම් බුද්ධ වචනේ අවබෝධ කරගෙන සිටින නිසා ඉදිරි මාර්ගඵලත් තමන්ටම තමන්ගේ උත්සාහයේ කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණ ආදී කාරණාත් උපකාරී කරගෙන සම්පූර්ණ කරගන්න පුළුවනි. ඒ වගේම ප්‍රතිම ඵලයට පත්වෙච්ච ආර්යයන් වහන්සේ නැවත සතර අපායට පත් වෙන්නේ නැහැ. ඒ වගේම ආත්ම භාව හතක් ඇතුළත අනිවාර්යයෙන්ම මේ කාම ධාතුවේ නිදහස් වෙනවා. කාම ධාතුවේ ආත්ම භාව හතකට වඩා කොහොමදවත් උපදින්නේ නැහැ. නවෝ භවයකදීම සංසාරික දුකින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්නට සමත් වෙනවා. ඉතින් අන්න ඒ අවස්ථාව අපට ලැබෙන්නේ මේ බුද්ධ ශාසනයක් සම්මුඛ වෙලා සද්ධර්ම ශ්‍රවණය ලැබෙන කාලයකදී. ඒක නිසා අපි සෑම දිනාම මේ කර්මයන් ශ්‍රේණී කිරීම පිණිසම වෑයම් කරන්නට ඕන, උත්සාහ කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා රහතන් වහන්සේ පිළිබඳව සඳහන් කරන්නේ කොහොමද? පුඤ්ඤ පාප පහීනස්ස නති ජාගරතෝ භයං කියලා. රහතන් වහන්සේ පින්පව් දෙකම ප්‍රහාණය කරලා තියෙන්නේ. පින් රැස් කිරීමකුත් නැහැ, පව් රැස් කිරීමකුත් නැහැ. අන්න ඒකයි කර්ම නිරෝධය කියලා අදහස් කරන්නේ. අවිද්‍යා තෘෂ්ණා දෙක තියෙන තාක් කල්ම අර පුණ්‍ය විපාක හා අකුසල විපාක ජනිත වෙන ආකාරයට කර්ම රැස් වීම සිද්ධ වෙනවා. රහතන් වහන්සේට හිතේ තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම අභාවයට නිරෝධයට පත් වෙලා තියෙන නිසා නැවත අර කුසල විපාක හෝ අකුසල විපාක ඇති වෙන ආකාරයට කර්ම රැස් වීම සිද්ධ වෙන්නේ නැහැ කියන එකයි එහි අදහස. ඒ නිසා අන්නේ කර්ම නිරෝධයේ පිණිස අපි සෑම දෙනා විසින් බෝධිපාක්ෂික ධර්ම දියුණු කර ගැනීම තමයි මේ ජීවිතයේ තුල අප්‍රමාදීව සිදු කළ යුතු වෙන්නේ. අනතුරුව භාග්‍යතුන් වහන්සේ වදාලා සප්පාය සූත්‍රේ නමින් නිබ්බාන සප්පායං වූ භික්කවේ පටිපදං දේශිස්සාමි තං සුනාත සාදුකම් මනසිකරෝත භාසිස්සාමි කියනුවෙන් නදාස් කෙරුණේ මහණෙනි තථාගතයන් වහන්සේ වහන්සේලාට නිබ්බාන සප්පාය නිවනට උපකාරී වෙන නැත්නම් නිවනට පිටිවහල් වෙන ප්‍රතිපදාව දේශනා කරනවා. එය හොඳට අහන්න, හොඳට මෙනෙහි කරන්න. මොකක්ද නිවනට පිටිවහල් වෙන උපකාරී වෙන ප්‍රතිපදාව? ඔව්. මොකක්ද මධ්‍යම ප්‍රතිපදාව? ඔව්. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වෙන ආකාරයක් ගැන හිතන්න බලන්න. කොහොමද? ඔව්, සීල සමාධි ප්‍රඥා වශයෙන් උත් ගන්න පුළුවන්. තවත් ඉදිහත් සලකන්න බලන්න. දැන් බලන්න මේ පින්වතුන්ලා යම් කිසි රූපයක් දකින්න ඇහි. මොකක් හරි රූපයක්. ඒ රූපේ පිළිබඳ ඒ දකින්නක තැනැත්තා කල්පනා කරනවා මේ රූපේ බොහොම ලස්සනයි. හොඳයි. මේ රූපේ මට අයිති කරගන්න තියෙනවා නම් බොහොමත්ම හොඳයි. ආදී වශයෙන් කියලා කල්පනා කළොත් එසේ කල්පනා කිරීම ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති වෙනවාද? අන්න. එතකොට ඒ තැනැත්තා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැරවයි සිතන්නේ මේ රූපේ නිත්‍යයි, ශපයි, ආත්මයි ආදී වශයෙන් කියලා වරදවා හිතනකොට ඒ තැනැත්තා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව කල්පනා කරනවා නෙවෙයිනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැහැරවයි කල්පනා කරන්නේ. එහෙමනම් කොහොමද ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව කල්පනා කරන්නේ? අන්න හරියන්න. එහෙනම් නිබ්බාන සප්පාය ප්‍රතිපදාව නිවන් දැකීම පිණිස උපකාරී වෙන ප්‍රතිපදාව කියලා කිව්වහම ඉන් අදහස් වෙන්නේ මොකද්ද? ඉද භික්කවේ භික්කු චක්කුන් අනිච්ඡාන්ති පස්සති. භාගිතුන් වහන්සේ අදාළ මහණෙනි මෙහි භික්ෂුව ඇස අනිත්‍යයි කියලා දකිනවා. රූපානිච්ඡාන්ති අනිච්ඡාති පස්සති. ඇහැට පේන සතර මහා ධාතුන් හැදිච්ච මේ රූප සියල්ලම අනිත්‍යයි කියලා දකිනවා. චක්කු විඥානං අනිච්ඡාන්ති පස්සති. ඇහැ නිසා පහළ වෙන සිත අනිත්‍යයි වෙනස් වෙන සුළුයි කියලා දකිනවා. චක්කු සම්පස්සෝ අනිච්ඡෝති පස්සති. ඇහැ නිසා ඇති වෙන ස්පර්ශය අනිත්‍යයි වෙනස් වෙන සුළුයි කියලා දකිනවා. චක්කු සම්පස්සේ නිසා ඇතිවන්නා වූ සැප දුක් උපේක්ෂා වේදනා මේවත් අනිත්‍යයි කියලා දකිනවා. ඔන්න ඔය විදිහට ඇහැ හැට පේන රූප චක්කු විඥාණය ඊළඟට හැමුළු සිදුවෙන ස්පර්ශය හැමුළු ඇතිවන ස්පර්ශය නිසා හටගන්නා සැප දුක් උපේක්ෂා වේදනා මේ සියල්ලම අනිත්‍යයි කියලා දකිනවා. එසේ විදර්ශනා වඩනකොට යෝගාවචරයන් වහන්සේ තුළ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව. විදර්ශනා වඩන්න නම් සිල්වත් වෙන්නට ඕනනේ. ඊළඟට විදර්ශනා වැඩීම තුළත් යම්කිසි විදිහක චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ඒ මොහොතේ නීවරණ ධර්ම සංසිඳිලා ගිහිල්ලා කුසල ධර්මයන් තුළ සිත පිහිටීම වශයෙන් යම් සමාහිත බවක් එකඟ භාවයක් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමාධියක් ගැඹුරට ඇති කරගෙන ඒ සමාධිය පාදක කරගෙන අනිත්‍ය සංඥා වැඩිම කරන්නත් පුළුවන්. එතකොට බලන්න මේ ඇහැ කනනාශයේ දිව ශරීරයේ මනස අනිත්‍යයි කියලා විදර්ශනා කරන මොහොතේ ඒ යෝගාවචරයන් වහන්සේ නැත්නම් යෝගාවචර පින්වතා ආර්ය අෂ්ටාංගික මාර්ගේ සම්පූර්ණ කරමින් ඉන්නේ. ඊළඟට නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට උපකාරී වෙන ප්‍රතිපදාවක් සම්පූර්ණ කරමින් ඉන්නේ. එතකොට දැන් බලන්න මේ පින්වතුන්ලට බොහොම පහසු දෙයක් නේ. එච්චර දුර යන්න ඕනේ ගමනක් නෙමෙයි. ඒ කියන්නේ තමන්ට නිරන්තරයෙන්ම පුළුවන් නම් මේ ඇහැ අනිත්‍යයි, ඇහැට පේන රූප අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, ඇහැත් රූපය චක්කු විඥානය සම්බන්ධ වීමෙන් ඇති වෙන චක්කු සංපස්සේ අනිත්‍යයි, චක්කු සංපස්සේ නිසා හටගන්නා සැප දුක් උපේක්ෂා වේදනා අනිත්‍යයි කියලා නුවණින් දකින්න, එතකොට අර නිබ්බාන සප්පාය පටිපදායි නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කිරීම පිණිස හේතු වන උපකාරී වෙන ප්‍රතිපදාව තුළ තමන් සිටිනවා නිරන්තරයෙන්ම. ඒක හින්දා අනුපුරුද්දක් වශයෙන් අපි සෑම දෙනාම ඇති කර ගනිමු. මේ හැකරනාසයේ දිව ශරීරයේ මනස නිතර අනිත්‍ය වශයෙන් මෙනෙහි කිරීම පුරුද්දක් හැටියට, ඒ වගේම විදර්ශනා භාවනාවක් හැටියට වඩන්නට පුහුණු කරන්නට මහන්සි ගන්න ඕන. ඊළඟට ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට අරමුණු වන ධර්මතා, මේවත් අනිත්‍යයි කියලා නුවණින් දකින්නට නිරන්තරයෙන් පුරුදු පුහුණු කර ගන්නට ඕන. ඇස, කන, නාසය, දිව, ශරීරයේ මනස මුල පහළ වෙන සිත්, චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන, මේවත් නිරන්තරයෙන් අනිත්‍යයි කියලා නුවණින් සලකන්නට, නුවණින් මෙනෙහි කරන්නට පුරුදු වෙන්න ඕන. ආයතන හය මුල පහළ වෙන ස්පර්ශය, ඒ ස්පර්ශය නිසා ඇතිවන වේදනා අනිත්‍ය වශයෙන් දකින්නට පුරුදු පුහුණු කරන්නට ඕන. එසේ නුවණින් සලකනවා නම්, විදර්ශනා වැඩිමෙහි යෙදෙනවා නම්, මේ යෝගාවචරයා යෝගාවචරයන් වහන්සේ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්නට පිහිටවන්නා වූ, උපකාරී වන්නා වූ ප්‍රතිපදාව තුළයි වාසය කරන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයයි වඩමින් සිටින්නේ. ඊළඟට මුල් සූත්‍රය අනුව, කම්ම සූත්‍රය අනුව කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වඩමින් සිටිනවා, පුරුදු පුහුණු කරමින් ඉන්නවා. ඔය විදිහටම භාග්‍යතුන් වහන්සේ වදාලා, යම් යෝගාවචර පින්වතෙක් ඇහැකනනාශයේ දිව ශරීරයේ මනස දුකක් හැටියට දකිනවා නම්, රූප ශබ්ද ගන්ධ රාශී ස්පර්ශ ධර්ම දුකක් හැටියට දකිනවා නම්, ඇහැකනනාශයේ දිව ශරීරයේ මනස මූල පහළ වෙන සිත් දුකක් හැටියට දකිනවා නම්, ඇහැකනනාශයේ දිව ශරීරයේ මනස මූල පහළ වෙන ස්පර්ශය දුකක් හැටියට දකිනවා නම්, ඒ ස්පර්ශය නිසා හට ගන්නා සැප දුක් උපේක්ෂා විඳින් දුකක් හැටියට දකිනවා නම්, ඒ සත්පුරුෂයා නිබ්බාන සප්පාය ප්‍රතිපදාව තුළයි වාසය කරන්නේ. නිවනට හේතු වන්නා වූ ප්‍රතිපදාවක තුළයි වාසය කරන්නේ. එතකොට මුල් සූත්‍රය අනුව, කම්ම සූත්‍රය අනුව කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි වඩමින් සිටින්නේ. එතකොට මේ පින්වතුන්ලාට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්, එහෙමනම් කුසලා කුසල කර්ම අභාවයට නිරෝධයට පමුණුවන්න නම් කුමක්ද කළ යුත්තේ කියන එක. ආයතන හය, ආයතන වලට මුල් වෙන අරමුණු, යොමු වෙන අරමුණු, ආයතන හය මුල පහළ වෙන සිත්, ස්පර්ශය, වේදනා ආදී ධර්ම අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් එහි යථා ස්වභාවය දකමින් විදර්ශනා වැඩීම තමයි මේ කර්මයන් ක්ෂය කිරීම සඳහා කළ යුතු වෙන්නේ. සමත විදර්ශනා දෙකම සම්පූර්ණ වෙන ටෝන. සමත විදර්ශනා දෙක සම්පූර්ණ වෙනකොට සමාධි ඉන්ද්‍රියත්, නැත්නම් සමාධි ශික්ෂාවත් ප්‍රඥා ශික්ෂාවත් දෙකම සම්පූර්ණ වෙනවා. ඒ දෙක සම්පූර්ණ කර ගැනීම සඳහා පාදක වෙන්නේ ශීලයයි. අන්න එතකොට ශීල, සමාධි, ප්‍රඥා තුනේම වැඩිම සිද්ධ වෙනවා. අනතුරුව වදාලා තතිය සප්පාය සූත්‍රයේ හැටියට නැවතත් භාගිතුන් වහන්සේ වදාලා, මහන්නේ, තථාගතයන් වහන්සේ නිවනට පිටිවහල් වන්නා වූ ප්‍රතිපදාව පිළිබඳව දේශනා කරනවා. මොකක්ද මහණෙනි, මෙහි භික්ෂුව ඇස අනාත්මයි කියලා දකිනවා නම්, ඇහැට පේන රූප අනාත්මයි කියලා දකිනවා නම්, චක්කු විඥානේ ඇහැ නිසා පහළ වෙන ස්පර්ශය, ඒ ස්පර්ශය නිසා ඇති වෙන සැප දුක් උපේක්ෂා වේදනා අනාත්මයි කියලා දකිනවා නම්, ඒ යෝගාවචර පින්වතා නැත්නම් යෝගාවචරයන් වහන්සේ සම්පූර්ණ කරමින් සිටින්නේ කුමක්ද? නිවනට පිටිවහල් වන්නා වූ ප්‍රතිපදාවයි. කන, නාසය, දිව, ශරීරයේ මනස කියන මේ ආයතන හයම, ආයතන හයට යොමු වෙන අරමුණු, ආයතනත් අරමුණුත් නිසා ඇති වෙන සිත්, ආයතන මුල් ඇති වෙන ස්පර්ශය, ඒ ස්පර්ශය නිසා ඇති වෙන සැප දුක් උපේක්ෂා වේදනා, මේ සියල්ලම අනාත්මයි කියලා මනාව අවබෝධයෙන් දකිනවා නම්, යෝගාචරයන් වහන්සේ නිවනට හේතු වන්නා වූ, පිටුවහල් වන්නා වූ ප්‍රතිපදාවයි සම්පූර්ණ කරමින් සිටින්නේ කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ඒකෙන් තේරුම් ගත්තේ එහෙමනම් මේ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමෙන් තොරව නිර්වාණය සාක්ෂාත් කරගන්නට බැහැ කියන එක. ඒ නිසා නිවන් දකින්න කැමති සත්පුරුෂ සෑම දෙනා විසින්ම වඩ වඩාත් පුරුදු පුහුණු කළ යුතු වන්නේ කුමක්ද? අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා කියන මේ ත්‍රිවිධානුපස්සනාවන්. මොකද ඒකට හේතුව මේ පොහොදුන් ශක්තියෙන් තුළ තිබෙන්නා වූ විපරීත දෘෂ්ටිය දුරුකර ගැනීම සඳහා යථාබෝධය ඇතිකර ගැනීම සඳහා වැඩි යුතු වෙන්නේ පුරුදු පුහුණු කළ යුතු වෙන්නේ මේ ත්‍රිවිධානුපස්සනාවන්. පොහොදුන් ශක්තිය වැඩි හරියෙම අනිත්‍යදී නිත්‍ය වශයෙන් වර්ධවා ගන්නවා. දුක සැප වශයෙන් වර්ධවා ගන්නවා. අනාත්මදී ආත්ම වශයෙන් වර්ධවා ගන්නවා. අසුභදී සුභ වශයෙන් වර්ධවා ගන්නවා. ඉතින් අන්න ඒක නිසා තමයි මේ පොහොදුන් ශක්තිය බයක් සැකක් නැතුව තා භයානක මේ සංසාරයේ සැරිසරාගෙන යන්නේ නේ. ඒ කියන්නේ අපි හිතමු දැන් සොර සතුරන් ගහන, ඊළඟට ඡණ්ඩ වන සතුන් ගහන, නොයෙක් විදිහේ වන දුර්ග, ගිරි දුර්ග තියෙන ඉතාම දුෂ්කර මාර්ගයක් සහිත කැලෑබද ප්‍රදේශයක් තියෙනවා. ඉතින් මේ පලාතේ නැත්තම් ප්‍රදේශයේ තියෙන අන්තරාය ගැන දන්නවා නම් කිසි කෙනෙක් ඒ පාරේ යනවාද? යන්නේ නැහැ. ඒ පාරේ යතොත් යන්නේ ඒ අන්තරායන් ගැන නොදන්නා කෙනෙක්. අන්නේ වගේ තමයි මේ බුදුන් සත්‍යෝ සංසාරේ සැරිසරා යන්නේ. කියන්නේ එක පැත්තකින් වැටුනොත් නිරේ පහළ වෙන්නේ, තවත් පැත්තකින් වැටුනොත් තිරිසං අපායේ පහළ වෙන්නේ. එහෙමත් නැත්නම් പ്രേත ලෝකේ, අසුරනිකායේ, මනුෂ්‍ය ලෝකේ උනත් නොයෙක් ආහනු භාවල අඳුරු බිහිරිව ආබාධිත උපදින්න පුළුවන්. නොයෙක් විදිහේ දුක් විපාකයන්ට භාජනය වෙන්න පුළුවන්. සුගතිය උපන්නත් කෙටි කලකින් නැවතත් මේ සතර අපායේ උපදින්න පුළුවන්. මෙන්න මේ වගේ අන්තරායකර තත්ත්වයක් තමයි පොහුදුන් ශක්තියින්ට මේ සංසාරයේ සැරිසරන තාක්ක තිබෙන්නේ. ඊළඟට නොයෙක් විට ජාති ජරා ව්‍යාධි මරණ හැඬීම් ඇලපීම් දුක් දුම්නස් වලින් පහර ලබමින් තමයි මේ සසර සැරිසරාගෙන යන්නේ. ඉතින් මෙපමණ පොතෙක් ආදීනව තිබුණත් පොහුදුන් ශක්තියින්ට ඒවායේ ආදීනව ගැන වැටහීමක් ඇත්තේ නැහැ. අර තමන්ගේ තිබෙන අයෝනිසෝ මනසිකාරී නැත්තම් අවිද්‍යාව මෝහය නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීම තුළින් මතු කළා දුන්නේ අර මෝහය නැති කරගන්න ආකාරයයි. අයෝනිසෝ මනසිකාරයේ දුරු කරලා යෝනිසෝ මනසිකාරයට පත් වෙන ආකාරයයි. ඊළඟට අයතාව බෝධිය දුරු කරලා යතාව බෝධිය ඇති කරගන්න ආකාරය. ඉතින් ඒක නිසා අපි සෑම දිනමත් තරීම අදිෂ්ඨාන තබා ගන්නට ඕන. නිරන්තරයෙන්ම තමන්ගේ මේ ඇහැකනනාශයේ දිව ශරීරයේ මනස කියන ආයතන හය අනිත්‍ය වශයෙන් වහා හටගෙන බිඳී යන ධර්ම හැටියට දකින්න ඕන. ඊළඟට මේ ආයතන හය දුකටම වස්තුවක් හැටියට දකින්න ඕන. මේ ආයතන හය තමාගේ නොයේ කියලා දකින්න ඕන. ඉතින් තමාගේ නොයේ කියලා දැකීම සඳහා අපකාරී වෙන කම්මසූත්‍රයේ තිබෙන කාරණා. මේ ඇහැකනනාශයේ දිව ශරීරයේ මනස මේවා අපිට ඕන හැටියට අපි විසින් හදාගත්තා. නෑනේ, අපි විශ්ෙන් හදාගත්තා නම් මේවා විනාශ වෙන්නේ නැති වෙන්න දුකට අයත් නොවන විදිහට හැමදාම සදාතනිකව පවතින හැටියට හදා ගන්නවා නේද? තමන් කැමති ඒ විදිහනේ. ඉතින් තමන් එහෙමනම් මේ හැකන්නාසේ දිය ශරීරයේ මනස හදලා නැහැ. ඒ කියන්නේ අපි උපන්නයි පස්සේනේ දන්නේ කොහෙද උපන්නේ? කවුද මව්පියෝ? කවුද ඥාතීන්? කොයි විදිහේ සැප සම්පත් අපට තියෙන්නේ? මේ සියල්ලම දන්නේ උපන්නායින් පස්සේ. දැන් අපි විසින් මේ සියල්ල හරිගස්සා ගත්තා නම් හදා ගත්තා නම් හැමදෙනාම ශක්ති සම්පත් ලැබෙන විදිහටම තමන්ගේ ජීවිත පැවැත්ම හදා ගන්නවා. ඉතින් අපිට ඒකෙම තේරුම් ගන්න පුළුවන් එහෙනම් මේ ජීවිත පැවැත්ම තමා විසින් හදාගත්තු එකක් නෙමෙයි, තමා ශාන්තික දෙයක් නෙමෙයි, තමාට අයිති දෙයක් නෙමෙයි, පුරාණ කර්මයේ විසින් හදා දීපු ඵලය කියලා තේරුම් ගත්තාම අන්න අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීම පහසු වෙනවා. ඊළඟට බලන්න දැන් කලින් කලට සැප විපාක ලැබෙනවා, කලින් කලට දුක් විපාක ලැබෙනවා. සැප විපාක ලැබිච්චාම අපි කැමති වෙනවා ඒ සැප විපාක කොටස දිගටම තියාගන්න. නමුත් අපිට එහෙම ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. අපිට ඒකට ඉඩක් ලැබෙන්නේ නැහැ. අර විපාක වාරයේ තියෙන තාකල් අපට සැප විපාක ලැබෙනවා, සැප වේදනා ලැබෙනවා. පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගන්න සැප වේදනා ගැනින් අදහස් කළේ. එතකොට ඒ කර්ම විපාක වාරය වෙනස් වෙනකොට ලැබිච්ච සැප වේදනා වෙනස් වෙලා ගිහිල්ලා දුකටපත් වෙනවා. දුකක් ඇති වෙච්චහම අපි කැමති ඉක්මනින් මේ දුක ඉවත් කරගන්න, අයින් කරගන්න තමයි අපි මහන්සි ගන්නෙ. නමුත් අපි කැමති වෙච්ච පළියට, අපට ඕන වෙච්ච පළියට ඇතැම් වෙලාවන්වලදී මේ දුක් වේදනා දුරු කරගන්න බැහැ. මොකද ඒකට හේතුව ඒක විපාක වාරය නිසා කර්ම විපාක දෙන තාක්කල් අපට දුක දුරු කරගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. යන්නේ කාරණිනු තේරුම් ගන්න පුළුවන්. එහෙමනම් අපි මේ ජීවිත පැවැත්ම අනාත්ම වූ, තමන් ශාන්තක වූ, තමාගේ වශයෙන් නොපවතින මමේ කියලා ශලකණ්ඩ බැරි හේතුඵල වශයෙන්ම සකස්සිච්ච අනිත්‍ය දුක්ඛනාත්ම නාම රූප ධර්ම පරම්පරාවක් කියලා වටහා ගන්න පුළුවන්. අන්න ඒ අවබෝධය තමන් තුළ වඩා තහවුරු කරගන්න මහන්සි ගන්න ඕනේ. කියන්නේ අපි දිනයක් දිනයක් පාසාම බලාපොරොත්තු වෙන්න ඕනේ නැත්නම් වෑයම් කළ යුත්තේ තමන්ගේ ජීවිත පැවැත්ම තමාශාන්තක නොවූ හේතුඵල වශයෙන් හටගත් නාම රූප ධර්ම පරම්පරාවක් හැටියටම වඩාත් ස්ථිර සාර ලෙස දැක ගැනීමටයි. අන්න ඒ අවබෝධය තුළ ක්‍රමක්‍රමයෙන් කර්ම ශේවීම සිද්ධ වෙනවා. කර්ම රැසීම වෙනුවට කර්ම ශේවෙන පැත්තට සිත සකස් වෙනවා. තවදුරටත් භාග්‍යතුන් වහන්සේ මේ විදිහට වදාලා චතුත්ථ සප්පාය සූත්‍රයේහි නිබ්බාන සප්පායං වූ භික්කරේ දේශිස්සාමි පටිපදාන් දේශිස්සාමි මහණෙනි නිවන්නට පිටිවහල් වන්නා වූ ප්‍රතිපදාවක් දේශනා කරන්නෙමි. ඒක හොඳට අහන්න කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි ඔබ වහන්සේලාට මේ ඇස ගැන මොකක්ද හිතෙන්නේ? ඇස ස්ථිරයිද නිත්‍යයිද නැත්නම් අනිත්‍යයිද? ස්වාමීනි අනිත්‍යයි කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. මහණෙනි යමක් අනිත්‍ය නම් වෙනස් වෙනවා නම් මේක සැපක්ද දුකක්ද කියලා භාග්‍යතුන් වහන්සේ නැවත ප්‍රශ්න කළා. යමක් අනිත්‍ය නම් වෙනස් වෙනවා නම් මේක දුකයි ස්වාමීනි කියලා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වීම නම් එහි ස්වභාවය ඒ මම හෝ මාගේ හෝ මාගේ ආත්මය වශයෙන් දකින්න සුදුසුද කියලා ප්‍රශ්න කළාම වික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා එහෙම දකින්න සුදුසු නැහැ ස්වාමීනි කියලා. ඔය විදිහටම රූප චක්කු විඥානේ චක්කු සංපාසයේ නිසා හට ගන්නා සැප දුක් උපේක්ෂා වේදනා මේ සෑම දෙයක් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න කළා. මහණෙනි මේ ධර්මතා නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි කියලා වික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. යමක් අනිත්‍ය නම් මේක සැපක්ද දුකක්ද කියලා නැවතත් ප්‍රශ්න කළාම ස්වාමීනි අනිත්‍ය වූ මේ සියල්ල දුකක් කියලා වික්ෂුන් වහන්සේලා වදාලා අනිත්‍ය වූ දුක වූ මේ සියල්ල මම හෝ මාගේ හෝ මාගේ ආත්මය වශයෙන් සලකන්න සුදුසුදයි කියලා ප්‍රශ්න කළාම එසේ සුදුසු නැහැ ස්වාමීනි කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා භාග්‍යවතුන් වහන්සේට වික්ෂුන් වහන්සේලා පිළිතුරු වශයෙන් වදාලා ඔය විදිහටම භාග්‍යවතුන් වහන්සේ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හය ගැනම එකින් එක ප්‍රශ්න කළා. ඒ සියල්ලම නිත්‍යද අනිත්‍යද වික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්න ස්වාමීනි ඒ සියල්ලම අනිත්‍යයි. අනිත්‍ය වූ දේ සැපක්ද දුකක්ද කියලා ප්‍රශ්න කළාම පිළිතුරු දුන්න ස්වාමීනි අනිත්‍ය වූ දේ දුකටයි අයිති වෙන්නේ. අනිත්‍ය වූ දුක වූ දේවල් මම හෝ මගේ හෝ මගේ ආත්මයේ වශයෙන් සලකන්නේ සුදුසුද කියලා ප්‍රශ්න කළාම වදාලා වික්ෂුන් වහන්සේලා පිළිතුරු වශයෙන් වදාලා ස්වාමීනි මේ කිසිවක් මම හෝ මගේ හෝ මගේ ආත්මයේ වශයෙන් සලකන්නේ සුදුසු නෑ. ඒ කිසිවක් මම හෝ මගේ හෝ මගේ ආත්මය නොවේ කියලා පිළිතුරු දුන්නා. ඒ අනුව අපිට තේරුම් ගන්න පුළුවන් එහෙමනම් මේ මෙතෙක් කාලයක් අපි සෑම දෙනාම සසර දුක් විඳගෙන ඇවිත් තියෙන්නේ මෙන්න මේ අවබෝධය අප තුළ හරි හැටියට නොපිහිටුවාගත්තු නිසයි. ඇස කන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇමුල්ල පහළ වෙන සිත් ඊළඟට කන නාසය දිව ශරීරයේ මනස මුල්ල පහළ වෙන සිත් ඒ ආයතන මූල ඇති වෙන ස්පර්ශය නිසා හට ගන්නා වේදනා මේ සියල්ල අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මනාව අවබෝධ නොකළ නිසා තමන්ගේ නොවනදී තමන්ගේ යයි කියලා වරදවා ගත්තු නිසා තමයි අපි සෑම දිනම එපමණ කාලයක් සසර දුක් විඳින්න ඇවිත් තියෙන්නේ. ඉදිරියටත් සංසාරයේ දුක් විඳිනවා නම් දුක් විඳින්න සිද්ධ වෙන්නේ මේ අවබෝධය තමන් තුළ නැතිකම නිසා. ඒ නිසා යම්කිසි කෙනෙක් සසර දුකට බිය වෙනවා නම් සසර දුක අකමැති වෙනවා නම් වෙන කරන්න කිසිම දෙයක් ඇත්තේ නැහැ. කළ යුතුව තිබෙන්නේ මේ සංස්කාර ධර්ම අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මනාව අවබෝධ කර ගැනීමයි. භාග්‍යවතුන් වහන්සේලා දාලා අන්න ඒ විදිහට යථා ස්වභාවය දකින්නා වූ නුවණැති භික්ෂුව යෝගාවචර භික්ෂුව ඇස කෙරෙහිත් කලකිරෙනවා. කන කෙරෙහිත් නාසය දිව ශරීරයේ මනස කෙරෙහිත් කලකිරෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කෙරෙහිත් කලකිරෙනවා. ඇහ කන නාසය දිව ශරීරයේ මනස මුල් පහළ වෙන සිත් පිළිබඳවත් කලකිරෙනවා. ඇහ කන නාසය දිව ශරීරයේ මනස මුල් ඇති වෙන ස්පර්ශය ගැනත් කලකිරෙනවා. ඒ ස්පර්ශය නිසා හට ගන්නා සැප දුක් උපේක්ෂා වේදනා ගැනත් කලකිරෙනවා. කලකිරුණොත් මොකද වෙන්නේ? කලකිරුණොත් කලකිරන දේහි ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැත්තම් කෙලසුන්ගෙන් සිත මිදෙනවා නේ. තවත් විදිහකින් කියනවා නම් කලකිරීමේ කියලා කියන්නේ විදර්ශනා මාර්ගයයි. විදර්ශනා මාර්ගයේ නිසා ඊළඟට අර ලෝකෝත්තර මාර්ගයටපත් වෙනවා. ලෝකෝත්තර මාර්ගයටපත් උනායින් පස්සේ මාර්ග සතර සම්පූර්ණ වීමෙන් ඵල සතරත් සම්පූර්ණ වීමෙන් නික්ලේශී තත්ත්වයටපත් වෙනවා. නික්ලේශී තත්ත්වයට පත්වෙච්ච රහතන් වහන්සේ දානවා අරහත්ත්වයේ සඳහා වෙන කරන්න දෙයක් නැහැ. දැන් මේ සියල්ල සම්පූර්ණයි. නැවත උපතක් නැහැ කියලා. ඉතින් අන්න ඒ රහතන් වහන්සේ කර්ම නිරෝධේ සාක්ෂාත් කරලා කර්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සම්පූර්ණ කිරීම තුළින් කර්ම නිරෝධේ සාක්ෂාත් කරලා ඒ නිසා නැවත ප්‍රතිසන්දියක් ලැබෙන්නේ නැහැ. මොකද හේතුව අවිද්‍යා තණ්හා ආදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කිරීම නිසා අවිද්‍යා මුල් සකස් වෙන සංස්කාර කුසල කුසල කර්ම රහතන් වහන්සේට ඇත්තේ නැහැ. කුසල කුසල කර්ම සංඛ්‍යාත සංස්කාර නැති නිසා නැවත විඥානීය පිළිසිඳ ගැනීමක් වැස ගැනීමක් සිද්ධ වෙනවා. අනේ සංඛාර නිරෝධා විඥාන නිරෝධ කුසල කුසල කර්ම අභාවයට ගියාම විඥානීය නැවත ප්‍රතිසන්දියක් පිණිස වැසගන්නේ නැහැ. විඥාන නිරෝධේ නාම රූප දෙකක් නිරුද්ධ වෙනවා. නාම රූප නිරෝධේ ශලායතනක් නිරුද්ධ වෙනවා. ශලායතන නිරෝධේ ස්පර්ශයක් නිරුද්ධ වෙනවා. ස්පර්ශ නිරෝධේ වේදනා නිරුද්ධය නිරෝධ වීමත් සිද්ධ වෙනවා. වේදනා නිරෝධේ තණ්හාව තණ්හා නිරෝධේ උපාදානය උපාදාන නිරෝධේ භවයත් භවයේ නිරෝධේ ජාති ජරා මරණ ආදී සියලු දුක්ඛ ස්කන්ධේ රහතන් වහන්සේට ප්‍රහීනයි නිරෝධයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නැවතත් අවස්ථාවකදී වික්ෂුන් වහන්සේලාගෙන් මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් විමසා වදාලා ඒ බව සඳහන් වෙන්නේ කිමත්ථිය කියන සූත්‍රයේ. භාග්‍යවතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගෙන් විමසා වදාලා මහණෙනි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ඔබ වහන්සේලාගෙන් මෙහෙම අහන්න පුළුවන්. ඒ කියන්නේ අන්‍ය ආගමික පැවිද්දෝ ඔබ වහන්සේලාගෙන් මෙහෙම අහන්න පුළුවන්. මොකන්ද? ආයස්මතුනි ඔබ වහන්සේලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙත බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නේ කුමක් සඳහාද? ඒ කියන්නේ ස්වාමින් වහන්සේලාගෙන් පැවිදි ශ්‍රාවකයන් වහන්සේලාගෙන් අන්‍ය ආගමිකයින් අහන්න පුළුවන්, අන්‍ය ආගමික පැවිද්දෝ විමසන්න පුළුවන් ඔබ වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් බවට පත්ව සිටින්නේ කුමන අර්ථයක් සඳහාද කියලා. එතකොට කුමක්ද ඊට නිවැරදි පිළිතුර විය යුත්තේ? භාග්‍යවතුන් වහන්සේම පිළිතුර උගන්වා දුන්න වික්ෂුන් වහන්සේලාට. මහණෙනි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ඔබ වහන්සේලාගෙන් අර පළමු ප්‍රශ්නේ විමසුවොත් ඔබ වහන්සේලා ඒ පරිබ්‍රාජකයන්ට පිළිතුර දිය යුත්තේ මෙන්න මෙහෙමයි. දුක්ඛසඛෝ ආවසෝ පරිඤ්ඤාය භගවති බ්‍රහ්මචර්යං වොස්සති. එවත්නි මේ දුක පිරිසිඳ දැකීම සඳහායි, පිරිසිඳ දැනීම සඳහායි භාග්‍යතුන් වහන්සේ වෙත බඹසර හැසිරෙන්නේ කියලා මෙන්න මේ විදිහට පිළිතුරු දෙන්නේ කියලා වදාලා. ඒ පරිබ්‍රාජකයෝ නැවතත් විමසන්න පුළුවන් මෙහෙම. ඔය ඔබ වහන්සේලා පිරිසිඳ දකින්න ඕනේ කියන දුක මොකක්ද? අන්න එතකොට ඒ ඇයට මෙන්න මෙහෙමයි පිළිතුරු දිය යුත්තේ කියලා ඒ පිළිතුරත් අදාළා. දැන් මේ පිරිසිඳ දකින්නවා කියන්නේ මොකද්ද? පිරිසිඳ දැනීමේ කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්නවා. පූර්ණ ලෙස අවබෝධ කරගන්නවා කියන එකයි. ඒකේ කාර්ථයක් පිරිසිඳ දැකීම කියන එකට. එතකොට මේ පූර්ණ ලෙස අවබෝධ කරගන්නවායි කියලා ඒකෙන් අදහස් කරන්නේ කොටිම මේ පංච උපාදානස්කන්ධයේ දුකක් බව අවබෝධ කරගැනීම. ඒක තමයි මේ පිරිසිඳ දකින්නවා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්වත්නි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ කෘත්‍ය හතරක් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ එක සඳහන් වෙනවානේ. භාග්‍යවතුන් වහන්සේ පෙර නොයසු විරු මේ දුක පිළිබඳ ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා. ඊළඟට දුක්ඛ සත්‍යයේ පිරිසිඳ දත යුතුයි කියලා අවබෝධ කරගත්තා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේක දුකක් හැටියටම අවබෝධ කරගන්න ඕන, දකින්න ඕන කියලා මේ දුක සම්බන්ධයෙන් කළ යුතු දේ ගැන අවබෝධ කරගත්තා. තථාගතයන් වහන්සේ දුක පිරිසිඳ දැනගත්තා කියලත් අවබෝධ කරගත්තා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය දුකක් හැටියටම ඉතිරියක් නැතුව පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගත්තා. ඊළඟට දුක හටගන්න හේතුව තෘෂ්ණාව බව අවබෝධ කරගත්තා. තෘෂ්ණාව සම්බන්ධයෙන් මොකද්ද කළ යුත්තේ? අන්න ප්‍රහාණය කරන්න ඕනේ කියලා අවබෝධ කරගත්තා. ඒක තමයි කෘත්‍යය. දුක්ඛ සමුදය සම්බන්ධයෙන් කෘත්‍යය නැත්තම් කළ යුතු දේ කුමක්ද? ඒක ප්‍රහාණය කරන්න ඕනේ. දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් කළ යුතු කෘත්‍යය අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට දැන් දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය සම්බන්ධයෙන් ඒ තණ්හාව ප්‍රහාණය කළා කියලා භාග්‍යතුන් වහන්සේ මනාව අවබෝධ කරගත්තා. ඊළඟට දුක්ඛ නිරෝධය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ ආර්ය සත්‍යයක් ඇටියෙම අවබෝධ කරගත්තා. දුක්ඛ නිරෝධය සම්බන්ධයෙන් කලියුත්තේ කුමක්ද කියලා තව බෝධ කරගත්තා. දුක්ඛ නිරෝධය සම්බන්ධයෙන් මොකද්ද කරන්න තියෙන්නේ? අන්න සාක්ෂාත් කර ගන්නට ඕනේ. ඒක තමයි දුක්ඛ නිරෝධයේහි කෘත්‍යය. දුක්ඛ නිරෝධය තමන් ලබා ගන්න ඕනේ. ඒක සාක්ෂාත් කර ගන්නට ඕනේ. ඒ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා කියලත් භාගිතුන් වහන්සේ තමන් වහන්සේ තුලින්ම අවබෝධ කරගත්තා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආරි සත්‍යය ගැනත් ආරි සත්‍යයක් හැටියටම අවබෝධ කරගත්තු තථාගතයන් වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සම්බන්ධයෙන් කළ යුතු කෘත්‍ය මොකක්ද කියලත් අවබෝධ කරගත්තා. මොකද්ද දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සම්බන්ධයෙන් කළ යුතු කෘත්‍ය? අන්න ඒක වඩන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමන් වහන්සේ වඩා සම්පූර්ණ කළා කියලත් අවබෝධ කරගත්තා. දැන් ඔන්න ආර්ය සත්‍ය හතර සම්බන්ධයෙන් කළ යුතු කෘත්‍ය හතරක් තියෙනවා. අන්න ඒක නිසා තමයි ආර්ය සත්‍ය හතරක් වෙන්නේ. නැත්නම් එකම සත්‍යයක් කියන්න පුළුවන් නේද? ආර්ය සත්‍ය හතරක් වෙන්නේ ඒකයි. දැන් සමහර කෙනෙක් මේවා පටලවා ගන්නවා. අපිට දකින්න ලැබුණ ඒ වගේ සංවේගාත්මක ප්‍රකාශයක් එක්තරා ගිහි පින්වතෙක් තම අධිගම ලාභී කෙනෙක් හැටියට වර්ධවාගෙන විවේචනාත්මකව සඳහන් කරනවා. මේ සමහරු නැත්නම් විශේෂයෙන් ඒකදී විවේචන ඉදිරිපත් කරන්නේ භික්ෂුන් වහන්සේලානේ. භික්ෂුන් වහන්සේලා මේ ධර්මයේ පරිලෝවාගෙන එකම ආරි සත්‍යයක් හතරක් හැටියට දේශනා කරනවායි වදාරනවායි එහෙම කියලා හිතනවා. ඒක භාගවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයක්. ආරි සත්‍ය හතරක් හැටියට දේශනා කරලා තියෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින්මයි. ඒ සත්‍ය කියන එක සත්‍යයක් හැටියට එකයි. සත්‍යයක් හැටියට එකයි. නමුත් ඒක කෘත්‍ය වශයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හතරක් තියෙන නිසා ආරි සත්‍ය හතරක් හැටියට දේශනා කළා. ඇත්තක් වශයෙන් ගත්තොත් එකම ඇත්ත වුණාට ඒ පරමාර්ථ වශයෙන් ගන්නකොට ආරි සත්‍ය හතරක් වෙන්නේ දුක පිරිසිඳ දකින්න ඕන, දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්න ඕන, දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරන්නට ඕන, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වඩන්නට ඕන. අන්න ඒ වගේ කෘත්‍ය හතරක් තියෙන නිසා ආරි සත්‍ය හතරක් හැටියට භාග්‍යවතුන් වහන්සේ වදාලා දේශනා කළා. ඉතින් අන්න ඒ විදිහට නිරවුල් ධර්මයේ තේරුම් නොගත්තොත් එහෙම වෙන්නේ තමන්ට අවබෝධ කරගන්න තියෙන චතුරාර්ය සත්‍යත් අවබෝධ කරගන්නට බැරුව යනවා. තමාගේම මතවාදවලට මුලාවට පත් වෙනවා. ඉතින් දැන් මේ සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ වදාලේ වික්ෂුන් වහන්සේලාගෙන් අන්‍යතීර්ථක පරිබ්‍රාජකව ඇහුවොත් එහෙම ඔබ වහන්සේලාගේ මහානදම් පුරන්නේ කුමක් සඳහාද කියලා එතකොට කියන්න ඕන. අපි මේ දුක පිරිසිඳ දකින්නයි නැත්නම් දුක පිළිබඳ අවබෝධ කරගන්නයි මහානදම් පුරන්නේ, බඹසර හැසිරෙන්නේ. ඔබ වහන්සේලා ওই පිරිසිඳ දකින්න හදන නැත්නම් අවබෝධ කරගන්න හදන දුක මොකක්ද කියලා ඇහුවොත් එතකොට කියන්න ඕන මොකද්ද? චක්කුං කෝ ආවසෝ දුක්ඛ. ඇවැත්නි මේ ඇහැ දුකක්. අන්න ඒ දුක පිරිසිඳ දකින්න තමයි අපි මහානදම් පුරන්නේ, බඹසර හැසිරෙන්නේ. ඒ වගේම ඇහින් දකින රූප දුකක්. ඇහැ මුල් වේ ඇති වෙන චක්කු විඥානයේ දුකක්. ඇහැ මුල් වේ ඇති වෙන ස්පර්ශයේ දුකක්. ඒ ස්පර්ශය නිසා ඇති වෙන සැප දුක් උපේක්ෂා වේදනා මේකත් දුකක්. එතකොට අන්න ඒ දුක අවබෝධ කරන්න තමයි බඹසර හැසිරෙන්නේ. කන, නාසය, දිව, ශරීරය, මනස ගැනත් ඔය විදිහටම කියන්න ඕනේ. ඒ සියල්ලම දුක්. ඊළඟට ඒ ආයතන වලට ආරමුණු වෙන බාහිර ආරම්මන දුක්. ඒ ආරම්මන දැන ගැනීම වශයෙන් පහළ වෙන සිත දුකක්. ඒ සිත් වශයෙන් පහළ වෙන ඇති වෙන සිත් පහළ වීම වශයෙන් ඇති වෙන ස්පර්ශය දුකක්. ඒ ස්පර්ශය නිසා ඇති වෙන සැප දුක් උපේක්ෂා වේදනා දුකක්. මේ සියල්ල පිරිසිඳ දැකීම සඳහා තමයි, දුකක් වශයෙන් අවබෝධ කර ගැනීම සඳහා තමයි බවසර හැසිරෙන්නේ මහානදම් පුරන්නේ කියලා පිළිතුරු දෙන හැටියට භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඉතින් දැන් ඒ අනුව මේ පින්වතුන්ලාටත් තේරුම් ගන්න පුළුවන්. එහෙමනම් දැන් මේ පින්වතුන්ලා මේ බුද්ධ ශාසනයේහි ශ්‍රාවකයන් හැටියට, ගිහි පින්වතුන් හැටියට ශ්‍රාවක භාවයට පත් සිටින්නේ, තෙරුවන් සරණ ගිහින් සිටින්නේ කුමක් සඳහාද කියලා කවුරු හරි අහුවොත් එහෙම පිළිතුරු දිය යුත්තේ කොහොමද? මේ දුක පිරිසිඳ දකින්න තමයි අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් බවට පත්ව සිටින්නේ. තෙරුවන් සරණ ගිහින් සිටින්නේ අනිකක් සඳහා නොවේ, දුක පිරිසිඳ දැකීම සඳහායි. කුමන දුකක්ද පිරිසිඳ දකින්න හදන්නේ කියලා ඇහුවොත් කියන්න ඕන, මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස දුකක්. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මේවත් දුක්. ඊළඟට ආයතන මුල්ල පහළ වෙන සිත් ඒවත් දුකටමයි අයිති. ආයතන මුල්ල ඇති වෙන ස්පර්ශයත් දුකක්. ඒ ස්පර්ශය නිසා හට ගන්න සැප දුක් උපේක්ෂා වේදනා දුක්. මෙන්න මේ දුක පිරිසිඳ දකින්නයි අපි තෙරුවන් සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් බවට පත්ව සිටින්නේ කියලා මේ පින්වතුන්ලාටත් පිළිතුරු දෙන්න පුළුවන්. ඒක නිවැරදි පිළිතුරක්. ඉතින් ඔන්න ඔය විදිහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ සියලුම දේශනාවලින් පැහැදිලි කළේ මේ සසර පැවැත්මෙහි තිබෙන යථා ස්වභාවය පිළිබඳවයි. කියන්නේ මේ සංසාරික පැවැත්ම සකස් වුණේ කොහොමද? පුරාණ කර්මයේ මුල් වෙලා සසර පැවැත්ම, මේ කියන්නේ මේ ජීවිත පැවැත්ම, ආත්ම භාවය සකස් වෙලා තියෙන හැටි, අලුතෙන් කර්ම රැස් වෙන හැටි, ඊළඟට ඒ කර්ම නිරෝධය, කර්ම නිරෝධගාමි ප්‍රතිපදාව කියන මේ කාරණා ගැන කම්ම සූත්‍රයෙන් පැහැදිලි කළා. ඊළඟට අනිත් සූත්‍ර දේශනා සෑමෙහිකීම පැහැදිලි කළේ මේ සංස්කාර ධර්මයන්ගේ තියෙන ආදීනව අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ අවබෝධ කර ගැනීම, නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා ඒකායන ප්‍රතිපදාවක් වන බවයි. අනතුරුව සඳහන් වෙන අතිනුපෝපරියාය සූත්‍රයේහි සඳහන් වෙනවා මෙන්න මේ බඳු කාරණාවක් පිළිබඳව. භාග්‍යතුන් වහන්සේ විසින්ම භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් විමසා වදාලා, මහණෙනි, භික්ෂුවකට විශ්වාස කිරීම සංඛ්‍යාත ශ්‍රද්ධාවෙන් තොරව, රුචියෙන් තොරව, ඊළඟට ඇසී මාත්‍රයෙන් තොරව, කාරණය හොඳයි කියලා කරුණු සැලකීම වශයෙන් තොරව, වැරදි දෘෂ්ටියකට පත්වීමකින් තොරව, තමා තුළින්ම උපතශය වුණා, බඹසර සම්පූර්ණ කළා, මත්තෙහි කළ යුතු දෙයක් නැහැයි කියලා අවබෝධ කරගන්න පුළුවන් ආකාරයක් තියෙනවද කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්න කළා. අනේක හොඳ කාරණයක්. ප්‍රශ්නේ තේරුණාද? බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන්, මහණෙනි, ඔබ වහන්සේලාට හුදු විශ්වාස මාත්‍රයක් ඇති කර ගැනීම පමණකින් තොරව, රුචියෙන් තොරව, ඇසීම් පමණින් තොරව, කරුණු තර්ක කරලා ගැනීම පමණින් තොරව, නැත්නම් වැරදි දෘෂ්ටියක් ඇති කර ගැනීම පමණින් තොරව, තමන් අරහත්ත්වයට පත් වුණා කියලා තමන් තුළින්ම නිවැරදිව දැනගන්න පුළුවන් ආකාරයක් තියෙනවද කියලා. දැන් වරදවා අධිමානයෙන් අධිගම ලැබුවාය කියලා වරදවා හිතන යම් කිසි කෙනෙක් ඉන්නවනම් මේ දේශනාව බොහොම වටිනවා. මොකද සමහර කෙනෙක් ධර්මයේ ටික දුරක් අහලා දැනගෙන ටික දුරක් භාවනා කරලා වරදවා අධිමානය ඇති කර ගන්නවා. මම දැන් සෝතාපන්න ඵලයට පත් වෙලා ඉන්නේ, සෝතාපති ඵලයට පත්ව සිටිනවා, සකදාගාමි, අනාගාමි, අරහත් ඵලයන්ට පත්ව සිටිනවා ආදී වශයෙන් කියලා වරදවා ගන්නා බොහෝ දෙනෙක් අද කාලේ ඉන්නා බව ඒ අය කියන කරන ලියන දේවල් තුලින් අහන්න දැනගන්න ලැබෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අන්න ඒ වගේ ස්වල්ප මාත්‍ර විශ්වාසයකින් තොරව, නැත්නම් තමන්ම රුචියෙන්, දැන් තමන් මාර්ගඵල ලැබුව කෙනෙක් හැටියට ප්‍රකාශ කරන්න කවුරුත් කැමති වෙනවනේ. එතකොට අර තමන්ගේ රුචිය නිසා ස්වල්ප භාවනා මාත්‍රයකින් තමන් හිතා ගන්නවා, දැන් නම් මට අහවල් ප්‍රතිඵල ලැබී තියෙනවා, අධිගමී ලැබී තියෙනවායි කියලා එහෙම හිතාගෙන තමන්ගේ රුචිය නිසා ප්‍රකාශ කරනවා. මම දැන් සෝතාපන්ති ඵලයෙන් පත්ව සිටිනවායි, නැත්නම් සකදාගාමි, අනාගාමි ඵලයන්ට පත්ව සිටිනවා ආදි වශයෙන් කියලා අර තමන්ගේ රුචිය නිසා ප්‍රකාශ කරනවා. නැත්නම් වරදවා ඇසීම මුල් කරගෙන, නැත්නම් වරදවා තර්ක කරලා, නැත්නම් වරදවා දෘෂ්ටියක් ඇති කරගෙන තමන් මාර්ගඵලලාභී අධිගම ලාභී කෙනෙක් හැටියට කෙනෙක් වරදවා හිතන්න පුළුවන්, ප්‍රකාශ කරන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ වදාලා අන්න එහෙම නැතුව තමන් තුළින්ම ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් අධිගමලාභී කෙනෙක් හැටියට, නැත්නම් අරහත්ත්වයට පත්වෙච්ච උතුමන් වහන්සේ නමක් හැටියට ප්‍රකාශ කරන්න පුළුවන් යම්කිසි ආකාරයක් ධර්මයේ තුල තිබෙනවද කියලා භාග්‍යවතුන් වහන්සේ විමසා වදාලා. ඒකෙදි තවදුරටත් තේරුම් ගන්නට ඕන, ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් තොරව යමක් ගැන අපි කතා කරනවා නම් කතා කරන්නේ ওই කියන පස් ආකාරයන් තේරෙනවා. ඒ කියන්නේ කෙනෙක් යමක් පිළිගන්නේ විශ්වාසය අනුව. දැන් තමන් හිතනවා මේක මේ විදිහයි නිවැරදි. ඒ තමන්ගේ විශ්වාසය අනුව ඒක එසේයි කියලා පිළිගන්නවා. එහෙමත් නැත්නම් තමන්ගේ රුචිය නිසා. එහෙමත් නැත්නම් ඇසීම් පමණින්. දැන් බලන්න ගොඩාක් දෙනෙක් මේ තම තමන් අදහන ආගමික සාස්ත්‍රවරු නැත්නම් ඒ ආගම ධර්මය පිළි අරන් තියෙන ওই කාරණා පහ අනුවනේ. දැන් කෙනෙක් තමන්ගේ විශ්වාසය මේකයි කියලා පිළිගන්නවා, නැත්නම් තමන්ගේ රුචිය නිසා ඒ ආගම දහම අදහනවා. එහෙමත් නැත්නම් අර පරම්පරාවෙන් ආපු නිසා ඇසීම් පමණින් ඒ ආගම ධර්මයේ පිළිගන්නවා. එහෙමත් නැත්නම් කරුණු කාරණා තර්ක කරලා මේක නම් හරි වගේ කියලා එහෙම පිළිගන්නවා. එහෙමත් නැත්නම් තමන් යම්කිසි වැරදි දෘෂ්ටියකට පත් වෙලා පිළිගන්නවා. ඔන්න ඔය විදිහට යමක් සාමාන්‍යයෙන් කෙනෙක් පිළිගන්නේ ශ්‍රද්ධාව නිසා, රුචිය නිසා, අනුශ්‍රවයෙන්, කාරණා තර්කානුකූල විමසලා නැත්නම් දෘෂ්ටියකට පත්වීමෙන්. මේක හොඳටත් නරකටත් දෙපැත්තටම හේතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ හරි දෙයක් ගැන ශ්‍රද්ධාව ඇති කරගත්තොත් එයින් තමන්ට අන්තරායක් නැහැ. අපි හිතමු දැන් මේ පින්වතුන්ලා තමන්ගේ මව්පියන් තුනුරුවන් සරණ ගිය අය නිසා මේ අයත් කුඩා කාලයේම තුනුරුවන් අදහාගෙන කටයුතු කරන්න පුරුදු වුණානේ. දැන් මේ අය බාල වයසේම බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තුනුරුවන් සරණ යෑම ප්‍රකාශ කළේ අවබෝධයකින්ද? අවබෝධයකින් නෙමෙයි. අන්න අර මව්පියන්ගෙන් ලැබිච්ච දේ ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන ඒ විදිහට අනුගමනය කළා. හැබැයි ඒකෙන් අනතුරක් වුණේ නැහැ. අන්තරායක් නොවන කුමක් නිසාද? නිවැරදි දෙයක් සරණ ගිය නිසා, නිවැරදි ධර්මයක් සරණ ගිය නිසා. ඊළඟට දැන් ඊට වඩා ටිකක් අවබෝධය ඇති වෙනකොට රුචියෙන්, රුචිය නිසා තුනුරුවන් පිළි අරගෙන ශාසනික ධර්ම පුරුදු පුහුණු කරන්න පුළුවන්. ඒත් يعني සැබෑවක් සත්‍යයක් පුරුදු පුහුණු කරන නිසා අන්තරායක් වෙන්නේ නැහැ. ඇසීම් පමණින් කාරණේ හොඳයි කියලා නැත්නම් තමන්ගේ දෘෂ්ටියට ගැළපෙනවා කියලා අරගෙන කෙනෙක් ධර්මයේ පුරුදු පුහුණු කරන්න පුළුවන්. ඒත් ඒක සැබෑවක් සත්‍යයක් නිසා කාටවත් ඒ යහපතක් වෙනවා මිසක් අන්තරායක් වෙන්නේ නැහැ. හැබැයි වැරදි දෙයක් කෙනෙක් සද්ධායෙන් ගන්නවා, විශ්වාසයෙන් ගන්නවා, තමන්ගේ රුචිය නිසා ගන්නවා, කාරණේ හොඳයි කියලා තර්ක කරලා ගන්නවා, නැත්නම් ඇසූ පමණින් පිළිගන්නවා. එහෙමත් නැත්නම් තමන්ගේ දෘෂ්ටියට ගැළපෙනවායි කියලා පිළිගන්නවා. දැන් අපි හිතමු මේක උදාහරණයක් වශයෙන් ගත්තොත් මහා බ්‍රහ්මයා විසින් නැත්නම් දෙවියන් වහන්සේ විසින් ලෝකේ මැව්වා කියලා කෙනෙක් විශ්වාස කරනවා. එසේ විශ්වාස කිරීමෙන් මොකද වෙන්නේ? ඒ තැනැත්තා මිත්‍යා දෘෂ්ටියට පත් වීම වශයෙන් යාට අන්තරායක් වෙනවා. රුචිය නිසා ඒ වැරදි අදහස පිළිගන්නත් පුළුවන්. නැත්නම් අසුවල් පොතේ තියෙන නිසා, අසුවල් ආගමික ග්‍රන්ථයේ තියෙන නිසා කියලා පිළිගන්නත් පුළුවන්. නැත්නම් තර්ක කරලා හිතලා කාරණේ නම් හොඳයි වගේ කියලා හිම ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් එයාගේ මිත්‍යා අදහසට ගැළපෙන නිසාම, තමන්ගේ හිතේ තියෙන මිත්‍යා අදහසට ගැළපී යාම නිසාම පිළිගන්නත් පුළුවන්. ඒ ඔන්න ඔය විදිහ තමයි කෙනෙක් යමක් ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් තොරව පිළිගන්නවා නම් පිළිගන්නේ කො ශ්‍රද්ධාව නිසා නැත්නම් ෘචිය නිසා, එහෙමත් නැත්නම් ඇසීම නිසා, අනුස්සතිය නිසා, එහෙමත් නැත්නම් කාරණේ හොඳයි කියලා තර්ක කරලා, එහෙමත් නැත්නම් තමන්ගේ දෘෂ්ටියට ගැළපීම නිසා. හරි දෙයක් නිවැරදි දෙයක් මේ කරුණ පහ අනුව පිළිගැනීමෙන් වරදක් වෙන්නේ නැහැ. මොකද ඒ කාරණේ සත්‍යයක් සැබෑවක් වන නිසා. නමුත් අසත්‍යයක් වරදවා ගත්තොත් එහෙම ඒක තමන්ට අහිත පිණිස, දුක් පිණිස හේතු වෙනවා. ඉතින් අන්න ඒ වගේ භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ මේ අධිගම සම්බන්ධයෙන් විශ්වාස කිරීම පමණින් ඒක පිළිගත්තොත්, නැත්නම් ෘචිය නිසා තමන් තුළ අධිගම තියෙනවා කියලා පිළිගත්තොත්, කාරණයක් අහපු පමණින් පිළිගත්තොත්, ඒ කියන්නේ මෙහෙම අපි හිතමු දැන් ඔන්න කවුරු හරි භාවනා කරන්න ගිහින් අපි භාවනාචාර්යවරයෙක්ගෙන් භාවනා අහගන්නවා, අහගෙන භාවනා කරගෙන යනවා. එතකොට මේ තමන්ගෙන් භාවනා අහගෙන ඉගෙන ගන්නා වූ නැත්නම් භාවනා පුහුණු කරන්නා වූ පින්වතා සම්බන්ධයෙන් වරදවා හිතාගෙන අර භාවනා කියා දෙන ආචාර්යයන් වහන්සේත් කියනවා දැන් ඔබ සෝවාන් නැත්නම් සකදාගාමි ආදි වශයෙන් කියලා. ඉතින් අර භාවනා කරන පින්වතා තමන්ට ඒ ගැන කිසි අවබෝධයක් නැතුව එයත් හිතා ගන්න විශ්වාස කර ගන්නවා මගේ ගුරුවරයා කිව්වනේ දැන් මම මේ ඵලයට පත්ව සිටිනවා කියලා. ඒ නිසා දැන් මම මේ ඵලයේ සිටිනවා කියලා හිතා ගන්නවා. මේක අනුස්සවයයි. කියපු නිසා ඒක ඒ විදිහට පිළිගත්ත, බාරගත්ත. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ එහෙමත් නැතුව නැත්තම් කෙනෙක් තර්ක කරන්න පුළුවන් දැන් මේ පොතේ මේ විදිහට තියෙනවා, ඒ කියන කාරණා මමත් දන්නවා, ඒ නිසා එහෙනම් දැන් මේ ඵලයටපත් සිටිනවා ආදි වශයෙන් කියලා තර්ක කරලා හිතන්න පුළුවන්. එහෙමත් නැතුව තමන්ගේ දෘෂ්ටියට ගැළපෙනවා කියලා ගන්නෙත් නැතුව ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්ම කෙනෙකුට අරහත්ත්වයටපත් වුණා කියලා කොහොමද සලකා ගන්නෙ කියන එකයි භාග්‍යතුන් වහන්සේ විමසා වදාළේ. විමසා වදාළ භාග්‍යතුන් වහන්සේ පිළිතුරක් දේශනා කළා. මහණෙනි, මෙහි භික්ෂුවක් ඇසින් රූප දැකලා තමන් තුළ රාග ද්වේෂ මෝහ තියෙනවා නම් තමන් තුළ රාග ද්වේෂ මෝහ තියෙනවා කියලා දැනගන්නවා. හරිද? එහෙමත් නැත්නම් තමන් තුළ රාග ද්වේෂ මෝහ නැත්නම් තමන් තුළ රාග ද්වේෂ මෝහ නැහැ කියලා දැනගන්නවා. ඒ කියන්නේ දැන් අපට පේන රූප නිසා හිතේ රාගය හට ගන්නවා නම් අපට ඒක තේරෙනවානේ. ද්වේෂ මෝහය හට ගන්නවා නම් අපට ඒක තේරෙනවානේ. ඒක අපි කාගෙන්වත් අහලා දැනගෙන තර්ක කරලා පිළිගන්නවා නෙමෙයි, අපි අත්දැකීමෙන්ම දැනගන්නවා. අපට යමක් පිළිබඳව ආශාව ඇති වෙන්නේ නැත්නම් ඒක අපටම අපේ අත්දැකීමක් හැටියට තේරුම් ගන්න පුළුවන්. ආයි කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. අපට යමක් පිළිබඳව යමක් දැකීමෙන් හිතේ ගැටීමක් මුලාවක් හටගන්න නැත්නම් ඒකත් අපට අපේ අත්දැකීමක් වශයෙන්ම දැනගන්න දැකගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට භාගතුන් වහන්සේ අදාළ තමන්ටම දැනගන්න පුළුවන්. දකින රූප නිසා රාග ද්වේෂ මෝහ හට ගන්නවා නම් ඒ ගැනත් තමන්ට දැනගන්න පුළුවන්. දකින රූප නිසා රාග ද්වේෂ මෝහ හට ගන්න නැත්නම් ඒ ගැනත් තමන්ටම තමන් තුලින් නිවැරදිව අවබෝධ කරගන්න පුළුවන්. දැන් ඔය කාරණය විශ්වාස මාත්‍රයකින් ඇදහිීම් මාත්‍රයකින් පිළිගත යුතු දෙයක්ද නැත්නම් තමන්ගේ රුචියෙන් ඇසීම් පමණින් කාරණේ හොඳයි කියලා, එහෙමත් නැත්නම් තමන්ගේ දෘෂ්ටියට ගැලපෙනවයි කියලාද ඔය කාරණේ පිළිගත යුත්තේ, නැත්නම් ප්‍රත්‍යක්ෂ වශයෙන්ද අත්දැකීමක් හැටියටද? අත්දැකීමක් හැටියටනේ. ඒ ඔන්න ඔය විදිහටම අවශේෂ ආයතන ගැන තේරුම් ගන්නට ඕන. කනින් අහන ශබ්ද, නාසයෙන් දැනගන්න ගඳ සුවඳ, දිවෙන් දැනගන්න රස, කයින් දැනගන්න පහස, මනසට අරමුණු වන ධර්මතාවයන් නිසා හිතේ රාග ද්වේෂ මෝහ හට ගන්නවා නම් ඒක තමන්ටම තේරෙනවා දැනෙනවා. ආයතන වලින් හට ගන්න ආයතන වලින් ගන්න අරමුණු නිසා රාග ද්වේෂ මෝහ හට ගන්න නැත්නම් ඒකත් තමන්ට තේරුම් ගන්න පුළුවන්. මට දැන් රාග ද්වේෂ මෝහ මේ කාරණා නිසා හටගන්නේ නැහැ කියලා. ඉතින් අන්න ඒ කාරණය ශ්‍රද්ධාවෙන්වත් ෘචියෙන්වත් අනුශ්‍රවයෙන්වත් ආකාර පරිවිතර්කයෙන්වත් තමන්ගේ දෘෂ්ටියට ගැලපෙනවයි කියලාවත් පිළිගත යුත්තක් නෙමෙයි. තමන්ගේම අත්දැකීම තුළින් ප්‍රත්‍යක්ෂ අවබෝධය තුළින්ම තේරුම් ගන්න පුළුවන් තමන් තුළ රාග ද්වේෂ මෝහ තියෙනවද නැද්ද කියන එක. අන්න තමන් තුළ රාග ද්වේෂ මෝහ පූර්ණ වශයෙන්ම නැත්නම් විඳක්වත් නැත්නම් අන්න තමන්ට කියන්න පුළුවන් කීනා ජාතිපත ෂේ වුණා. බඹසර සම්පූර්ණයි. මත්තේ කළ යුතු දෙයක් නැහැ. අරහත්තේ සාක්ෂාත් කළායි කියලා අන්න තමන්ටම දැනගන්න පුළුවන්. එතකොට දැන් අවශේෂ මාර්ග පලාදී පිළිබඳව තමන්ට මේ විදිහට තේරුම් ගන්න පුළුවන් නේ. දැන් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ආත්ම දෘෂ්ටියනේ. ඉතින් තමන්ට මේ ලෝක ධාතුව තුළ කිසිවක් ආත්ම වශයෙන් ගැනීමක් නැත්තම් තමන්ට හොඳට ඒ අවබෝධයේ ප්‍රත්‍යක්ෂ වශයෙන් තියෙනවා නම් අනාත්ම ලක්ෂණය හොඳට අවබෝධ වෙලා තියෙනවා නම් අන්න තමන්ට තේරුම් ගන්න පුළුවන් ටිකෙන් ටික ටිකෙන් ටික තමන්ගේ සිතේ තියෙන මේ සත්කාය දෘෂ්ටි බන්ධනේ ලිහිල් වෙමින් පවතිනවා. ඉතින් මාර්ග ඥාන පලඥාන ලැබිලා ප්‍රතිවේක්ෂා ඥානත් ඇති වෙච්චහම තමන්ට අන්න ඒ ගැන පැහැදිලි විනිශ්චයකට බැස ගැනීමකට පත් වෙන්න පුළුවන් තමන් තුළින්ම අවශේෂ මාර්ගඵලාදී ගැන අන්න එහෙමයි. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළේ අන්න මේ විදිහට අධිගම සම්බන්ධයෙන් තමන් තුළින්ම පැහැදිලි නිරවුල් අවබෝධයක් ඇතිවයි ඒවා තමන් තුළ ඇති බව තේරුම් ගතිය යුතුයි. ඉතින් තේරුම් ගැනීම සඳහා උපකාරී වෙනවා තමන් තමන්ගේ සිත ගැනම පිරික්සමින් බලන්න ඕන මා තුළ තියෙන කෙලෙස් මොනවාද, මා තුළ නැති කෙලෙස් මොනවාද, ටිකක් හරි අඩු කෙලෙස් මොනවාද, දුරු වෙමින් පවතින කෙලෙස් මොනවාද ආදී වශයෙන් කියලා තමන්ම තමන් ගැන ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ. ඒක අප කාටත් වටිනවා. ඉතින් තමන්ට තේරෙනවා නම් රාග ද්වේෂ මෝහ ආදී උත්සන්නව තියෙනවයි කියලා තමන්ම තමන් ගැන සංවේගයටපත් වෙනවා. මොකද සංවේගයටපත් විය යුත්තේ ඒ කියන්නේ ඒ දැනත්තා හැම වෙලේ මේ සසර සංසාරික ප්‍රශ්නේ තියෙන භයානකකම වැඩිනේ. රාග ද්වේෂ මෝහ ටිකෙන් ටික තුනී වෙමින් පවතිනවා නම් අන්න යම් මද අශ්‍රසිල්ලක් ලබන්න පුළුවන්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩි මග, පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා වැඩි මග මමත් කොහොම හරි අනුගමනය කරන්න වෑයම් කරනවා කියලා මද අශ්‍රසිල්ලක් ලබන්න පුළුවන්. ඉතින් තමන් අප්‍රමාදී හොඳට සමති විදර්ශනා වඩනවා නම් තමන්ගේ හිතේ පවතින ක්ලේශ ධර්මයන් ශීඝ්‍රව ශීඝ්‍රව සංසිඳියන ආකාරයේ තමන්ට පේනවා නම් තමන්ට තමන් ගැන හිතලා වඩා සොම්නස් භාවයට නැත්නම් අශ්‍රසිලි සහිත බවට පත් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒක නිසා අපිත් අපේ ජීවිත ගැන මේ විදිහට ප්‍රතිවීක්ෂා කරලා බලන්න ඕන. තමන්ගේ සිතේ මුල් බැසගෙන තියෙන ක්ලේශ ධර්ම, අනුසය ධර්ම මොනවාද? එහෙම කියලා දැනගෙන ඒ ගැන සංවේග වෙලා, ඒ කියන්නේ තමන්ට මෙච්චර කාලයක් සසර සැරිසරාගෙන ඉන්නට සිද්ධ වුණේ තමන්ගේ සිතේ මේ රාග ද්වේෂ මෝහ මුල් බැසගෙන තිබිච්ච නිසා නෙවෙද කියලා කල්පනා කරලා සංවේග වෙලා, ඒ රාග ද්වේෂ මෝහ ප්‍රහාණය පිණිස සංස්කාර ධර්ම අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් විදර්ශනා කරමින් ත්‍රිලක්ෂණයෙන් නංවා බලමින් අප්‍රමාදීව සමති විදර්ශනා ධර්ම වඩාගෙන රාග ද්වේෂ මෝහ ප්‍රහාණය පිණිස වෑයම් කරන්නට ඕන. මෙතෙක් වේලා සූත්‍ර දේශනා මුල් කරගෙන ධර්මාශ්‍රවණයේ කිරීමෙන් ජනිත කරගත් කුසල ශක්තිය අපි සෑම දිනාටම අපේ සිත්වල තිබෙනා උරාග ද්වේෂ මෝහ ආදී අනේක ආකාර ක්ලේශ ධර්මයන් වහා දුරු කරගැනීමෙන් ප්‍රහාණය කරමින් අප්‍රමාදීව අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්තානුපස්සනා කියන මේ ත්‍රිවිධානුපස්සනා විපස්සනා වශයෙන් වඩමින් සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා රාග ද්වේෂ මෝහ ශේ කිරීමේ නිවිසනසී ප්‍රමිනවදාල සාන්ත සුඛ ලක්ෂණ අජරාමෘ සංඛ්‍යාතුතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ කුසල සම්පත්තියේ හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. දහම් ගැටලු තියෙනවා නම් විමසන්න පුළුවන්. අපේ මේ සිල්මෑණියන් වහන්සේ එක සැරයක් ඒ වගේ පොතක් අපිට ඉදිරිපත් කරලා තිබුණා නේද මේ. එතුමනේ මේ ඒ පොතේම ගහලා තියෙනවා මේ සෝවාන් ඵලයටපත් වෙච්ච දැන් මේක ලියන්න. ලියලා තියා සෝවාන් ඵලයටපත් වෙච්චපත් වෙලා එයා කියන ධර්මයේ පොතේ ලියා තියෙනවා. ඒ තැනත්තා ඒ තමන් අධිගමලාභී කෙනෙක් හැටියට වර්ධවාගෙන තියෙන සුළු කාරණේකින් පංචවේර බය සූත්‍රයේහි සඳහන් වෙනවා භාගිතුන් වහන්සේ දේශනා කළ ආනාථපිණ්ඩික සිටුතුමාටත් මේ දේශනාව අදා වික්ෂුන් වහන්සේලාටත් අදාලා මෙන්න මේ කාරණා තමන් තුළ තිබෙන්නා වූ යෝගාවචරයෙකුට පින්වතෙකුට තමා අමෘත ධාරේ හැපී සිටින ධර්මය අවබෝධ කළ දහම්දුට ශ්‍රාවකයෙක් හැටියට පවසන්න පුළුවන් සෝතාපට්ටි ඵලයට පත් වෙච්ච කෙනෙක් හැටියට පවසන්න පුළුවන් මොනවද තමන් තුළ තියෙන්න ඕනේ කාරණා තමන් තුළ පංචවීර බය සංසිඳී තියෙන්න ඕනේ මොනවද පංචවීර බය කියලා කියන්නේ වීර බය කියන්නේ මොනවද වීර කියන්නේ වෛර බය කියන එක දන්නවනේ එතකොට බිය හා වෛර තමන්ට ඇති වෙන කාරණා පහක් තියෙනවා තමන්ට බිය හා වෛර ඇති වෙන්නේ මොන මොන කාරණා නිසාද අන්න ප්‍රාණඝාතයේ නිසා තමන්ට බිය හා වෛර මේ ජීවිතේත් ඇති වෙනවා පරලෝ වශයෙන්ුත් ඇති වෙනවා නේ ඊළඟට සොරකම් කිරීම නිසා බිය හා වෛර ඇති වෙනවා මේ ජීවිතයේ වශයෙන්ුත් පරලෝ වශයෙන්ුත් ඇති වෙනවා කාමයන්හි වර්ධවා හැසිරීම නිසා බොරු කීම නිසා සුරාපානය නිසා බිය හා වෛර මෙලොව පරලොව වශයෙන් ඇති වෙනවා ඉතින් කෙනෙකුට මේ කියන පංචවීර බය බිය හා වෛර ඇති කරන මේ කරුණු පහ සංසිඳිලා නම් ඒක එක හේතුවක් සෝතාපට්ටි ඵලයේ තමන් තුළ තියෙනවා බව කියන්නට. කෙනෙක් සතුම් මැරීමෙන් පූර්ණ වශයෙන් වැළකීලා නම්, සොරකමින් පූර්ණ වශයෙන් වැළකීලා නම්, කාමයන්හි වර්ධවා හැසිරීමෙන් පූර්ණ වශයෙන් වැළකීලා නම්, බොරු කීමෙන් වැළකීලා නම්, සුරාපානයෙන් පූර්ණ වශයෙන් වැළකීලා නම්, ඒ තැනැත්තාට ඒ පින්වතාට මෙලෝ පරලෝ වශයෙන් අර බිය හා වෛර ඇති කරන කාරණා නැහැ. අන්න සෝතාපන්න ශ්‍රාවකයන් වහන්සේ නමක එක ලක්ෂණයක් මේ පංචවීර බය සංසිඳී තිබීම. දෙවැනිවට වදාලා සෝතාපන්න ආර්යයන් වහන්සේ නමක් තුළ තුනුරුවන් කෙරෙහි අවිච්ඡා ප්‍රසාදය තියෙන්න ඕන. අවිච්ඡා ප්‍රසාදය කියන්නේ නොසැලෙන විශ්වාසය, නොසැලෙන ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිබඳව, ඊළඟට ධර්මරත්නයේහි ස්වාක්කාත භාවයේ පිළිබඳව, ආරි මහා සංඝ රත්නයේ සුපටිපන්න භාවයේ පිළිබඳව අචල ප්‍රසාදයක් තියෙන්න ඕන. ඊළඟට අරියකාන්ත ශීලයෙන් යුක්ත වෙන්න ඕන. අරියකාන්ත ශීලය කියලා කියන්නේ බුද්ධ ආදී ආර්යයන් වහන්සේලාගේ පැහැදීම ඇති කරවන සුළු ශීලියට කියනවා අරියකාන්ත ශීලය කියන්නේ පිරිසිදු ශීලය. මෙන්න මේ කියන කාරණා හතරට කියන සෝතාපට්ටි අංග. මොනවටද සෝතාපට්ටි අංග කියන්නේ? තුනුරුවන් කෙරෙහි අචල ප්‍රසාදයටත් අරියකාන්ත ශීලයටත්. ඔන්නේ සෝතාපට්ටි අංග හතර තියෙන්න ඕන. පංචවීර බය සංසිඳී තියෙන්න ඕන සෝතාපට්ටි අංග හතර. තියෙන්න ඕන ආර්ය න්‍යාය මනාකොට අවබෝධ කරලා තියෙන්න ඕන. ආර්ය න්‍යාය කියලා කියන්නේ එතන මේ දුක හට ගන්නා හැටි, දුක නිරුද්ධ වෙන හැටි. කොටින්ම කියනවා නම් චතුරාර්ය සත්‍යයනේ නේද? ඉතින් එතනදී ගන්න අර පටිච්ච සමුප්පාදයේ වශයෙන් මේ සංසාරික පැවැත්ම හේතුඵල හැටියට හට ගන්නා හැටිත්, එහි අභාවයත් පිළිබඳව පටිච්ච සමුප්පාදයේ සමුදයත් නිරෝධයත් ගැන මනාව අවබෝධ කරලා තියෙන්න ඕන. නේද? ඔන්න ඔය කාරණා සම්පූර්ණ නම් ඒ තැනැත්තා ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක් හැටියට, සෝතාපට්ටි ඵලයට පත් වෙච්ච කෙනෙක් හැටියට, දහම්දුත ශ්‍රාවකයෙක් හැටියට සලකන්න පුළුවන් බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පංචවීර බය සූත්‍රයේහි වදාළා. ඉතින් දැන් සාමාන්‍යයෙන් කෙනෙක් තරමක් දුරට ශ්‍රද්ධාව ඇති කරගෙන, තරමක් දුරට ධර්මයේ දැනගෙන මාර්ගඵල නොලබාම ඔය කියන කාරණා තමන් තුළ තියෙනවා කියලා වරදවා ගන්නත් ඉඩ තියෙනවා නේ. දැන් කෙනෙක් අවුරුදු කීපයක් හොඳට පංචශීල රැකගෙන යනකොට එයා හිතනවා දැන් ඉතින් මං ආයේ මේ වැරදි කරන්නේ නැහැ දැන් මා තුළ මේ පංච විහර බය සංසිඳී තියෙන්නේ. ඒකට එයා හිතන්න පුළුවන් දැන් මම තුනුරුවන් කෙරේ බලවත් ශ්‍රද්ධාවකින් කටයුතු කරනවා. ඒක නිසා අවිචා ප්‍රසාදයක් තියෙනවා. ඊළඟට පොතපතින් පටිච්ච සමුප්පාදය දැන කියාගෙන සාමාන්‍ය දුරකට විස්තර අහලා තේරුම් ගත්ත කෙනෙකුත් හිතන්න පුළුවන් දැන් මට පටිච්ච සමුප්පාදය ප්‍රත්‍යක්ෂයි කියලා. ඒ තාම හරියට අර සෝතාපට්ටි මාර්ගඥාන ඵලඥාන ලැබී නැහැ. ඉතින් ඒක නිසා අන්න ඒ වගේ අර ස්වල්පකාරණා මාත්‍රයකින් කෙනෙක් වරදවා අධිගම ලැබුවා කියලා මේ වැරදි විදිහට හිතා ගන්න පුළුවන්. ඉතින් අර ඒ පින්වතාටත් වෙලා තියෙන්නේ ඒක තමයි. යා කිදිරිපත් කරන දැන් මේ මේ කාරණා මාතුල තියෙන පංච වේර බය සංසිඳිලා සෝතාපට්ටි අංග තියෙන ආරි න්‍යාය මමද අවබෝධ කරගලින් ඉතින් භාගිතුන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ එහෙම කෙනෙකුට තමන්ගේ සෝතාපට්ටි භාවය කියන්න පුළුවන් කියලා. ඉතින් දැන් මම කියන හැටියට ඒ පොතේ අදහස් කරලා දෙනවා. කියලාක් කියලා ඊට පස්සේ සම්පූර්ණයෙන් එයා දකින විදිහට ධර්මයේ කියන අන්න එකෙන් පේනවා එයා අධිගම නොලබාම අධිමානයෙන් අධිගම ප්‍රකාශ කරන කෙනෙක් කියලා. ඒ පින්වතා සඳහන් කරනවා ඒ පොතේ මේ භික්ෂුන් වහන්සේලා ධර්මයේ වර්ධවාගෙන කියන මේ ආරි සත්‍ය හතරකට බෙදලා කියන සත්‍ය නම් එකයි. ඒක ඇත්ත එකයිනේ. ඇත්ත යායේ ප්‍රභේද නැහැ. ඒක දෙකට තුනට හතරට බෙදෙන්නේ නැහැ. ඇත්ත කියන්නේ එකයි. එහෙනම් ඒක සත්‍ය වික්ෂුන් වහන්සේලා මේ වර්ධවාගෙන ආරි සත්‍ය හතරක් හැටියට කියනවා කියන්නේ. එතකොට ඒකෙන් තේරුම් ගතියෙත්ටි ආරි න්‍යාය අවබෝධ වෙලා නැහැ කියන එකමයි. මොකද ආරි න්‍යාය අවබෝධ වුණා නම් අපිට ඒ ආරි න්‍යාය අවබෝධ කරගත යුතු ආකාරයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. කොහොමද මේ ජරා මරණ ආදී දුක හටගෙන තියෙන්නේ? උපත නිසා. එතකොට ජරා මරණ ඵලයයි උපත හේතුවයි. උපත හට ගන්න හේතුව භවයයි. ওই විදිහට භාග්‍යතුන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ දේශනා කළා. එතන මෙතකොට තියෙනවානේ දුක හට ගන්න ඵලය හට ගන්න හේතුවක් තියෙනවා. හේතුව නිසා හටගත්ත ඵලයක් තියෙනවා. අන්න බලන්න. එතනම තියෙනවා සත්‍ය දෙකක් හේතුවත් ඵලයත්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ හේතුඵල දෙකේම Nirodhe වදාලා නිවන. ඒ සඳහා හේතු වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වදාළ එතනම තියෙන ආර්ය සත්‍ය හතරක්. අර කෘත්‍ය වශයෙන් තමයි ඒකේ අර ප්‍රභේදය සලකා ගතිය යුත්තේ. ප්‍රභේද වෙන්නේ කෘත්‍ය වශයෙන්. දුක පිරිසිද දකින්න ඕන, සමුදය ප්‍රහාණය කරන්න ඕන, Nirodhe සාක්ෂාත් කරන්න ඕන, මාර්ගයේ වඩන්න ඕන. අන්න ඒක නිසා ඒක සත්‍ය හතරක් හැටියට භාග්‍යතුන් වහන්සේ වදාළ. ඉතින් භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් ප්‍රථම ධර්ම දේශනාවේදී වදාළ මේ ආර්ය සත්‍ය හතරවත් හරියට තේරුම් නොගෙන අධිගමයක් කොහොමද ලබන්නේ? ඒ කාරණේ ගැනවත් වැටහීමක් නැහැ කියන එක. ඉතින් ඒකෙන් වෙන්නේ තමනුත් මුලාවටපත් වෙලා අන් අයවත් මුලාවටපත් කරලා අර තමන්ට ලබා ගන්න තියෙන අධිගමයන් අන්තිමට නැති කරලා ගන්න, නැති කර ගන්න. ඉතින් ඒ වගේ හරි සෝජනීය තත්ත්වයක් තියෙනවා. කෙනෙක් ස්වල්ප මාත්‍ර දැනීමකින් අර බුදුපසේවතු මහරහතන් වහන්සේලා විනිශ්චය කළ මේ අධිගමාදී විනිශ්චය කරන්න යනවා ස්වල්ප මාත්‍ර දැනීමකින්, ස්වල්ප මාත්‍ර භාවනාවකින්. ඒ කියන්නේ දවස් කීපයක් භාවනා කරලා තවත් දෙකක් තුන ඊට පස්සේ ඔන්න මේ විදිහ අධිකම ලැබුණා කියලා වර්ධවා විනිශ්චය කර ගන්නවා. ඉතින් බුද්ධ කාලයේ මහා පුරුෂයන් වහන්සේලා හිටියා උදේ භාගිතුන් වහන්සේගෙන් ධර්මය අහගෙන හවස වෙනකොට මාර්ගඵල ලබා ගත්තු මහා පුරුෂයන් වහන්සේලා හිටියා. එහෙම බැරි කමක් නෙවෙයි. නමුත් ඉතින් අද කාලේ මේ වගේ පුරුෂයන් බොහොම දුර්ලභයි. ඉතින් ඒක හින්දා අර වර්ධවා ගත්තොත් ඒකේ අන්තරාය සිද්ධ වෙන්නේ අන්න තමන්ටමයි. ඊළඟට අර ධර්මයේ විකෘති කරලා කීමෙන් තමන්ට හරි අකුසල් සිද්ධ වෙනවා. මොකද දැන් ඒකෙන් කාටද මේ දැන් තැනැත්තා වර්ධවා කරන ආරි සත්‍ය පිළිබඳව වර්ධවා කරන නිවේචන ඉදිරිපත් වෙන්නේ කාටද? භාග්‍යතුන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේම තමයි ආරි සත්‍ය හතරක් යටියට දේශනා කරලා තියෙන්නේ. මෙසේ කීම වැරදි කියලා ඒ පහර ගැසීම වදින්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. ඉතින් අන්න ඒ වගේ අධිගම පිළිබඳ වර්ධවා විනිශ්චය කිරීම නිසා තමන්ටත් අනුන්ට විශාල අයහපතක් සිද්ධ වෙන, බොහෝ අකුසල් සිද්ධ වෙන. ඒක තමයි අපට මේ පොතෙන් දැක ගන්න ලැබුණේ. ඒ ගැන අපි සංවේගීටපත් වෙන්න ඕනේ. ඉතින් සද්ධාර්මයේ තිබිලා ඒ සද්ධාර්මයේ හරි හැටියට දැන ඉගෙන නොගැනීමේ වරද. භාග්‍යතුන් වහන්සේ කාරණේ පැහැදිලි කළා. දැන් කාමභෝගී ගිහි පින්වතුන්ලාට යට තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තිබ්බට දැන් මේ විශේෂයෙන් ගැඹුරු ධර්ම කාරණා විනිවිද දැක ගන්න තියෙන අවස්ථා විඩකඩ අඩුයි නේ. ඉතින් ඒක නිසා ඒ වගේ කාරණා විනිශ්චය කිරීමේදී බොහොමත්ම පරිශ්‍රම වෙන්න ඕන. තද කාලේ ලියවෙන පොතපත දිහා බලනකොට ගොඩාක් ගිහි පින්වතුන් එහෙන් මෙහෙන් ධර්මයේ ඩිංගක් ඉගෙන කියාගෙන මේ ඒවා තමන්ගේ මති මතාන්තර අනුව විස්තර කරලා හරියට පොතපත ලියන. ඒවා කියව නැත්නම් අමාරු වැඩේ. ඔව් ඊළඟට ප්‍රශ්නයක් ඉදිරිපත් කළා නේද? ඒක තමයි ඔයකනේ අපි අර දේශනාවේ පැහැදිලි කළේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ වඩනවා නම් මධ්‍යම ප්‍රතිපදාව තමයි මම පුරුදු පුහුණු කරන්නේ. මොකද අර සම්මාදිට්ඨි සම්මා සංකප්ප දෙකම ප්‍රඥා ශික්ෂාවට අයිති. අන්න හරියට විදර්ශනා වඩනවා නම් ප්‍රඥාවනේ වැඩෙන්නේ. විදර්ශනා වඩනකොට ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව වැඩනවා කියන්නේ වඩන්නේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප. ඉතින් සම්මාදිට්ඨි සම්මා සංකප්ප විතරක් වැඩෙන්නේ නැහැ. සම්මාදිට්ඨි සම්මා සංකප්ප වඩනකොට තව මොනවද වැඩෙන්නේ? අන්න සම්මා සති විතරක් වැඩෙන්නේ. අන්න සම්මා සමාධි සම්මා වායාම සම්මා සති සම්මා සමාධි තුනම වැඩෙනවා. ඒ කියන්නේ විදර්ශනා වඩනකොට අනිත්‍ය දුක අනාත්ම වශයෙන් මෙනෙහි කරනකොට එතකොට අර දුක පිළිබඳ වෙන විදර්ශනා කරන්නේ. දුක්ඛා දුක්ඛ සමුදය දෙක ගැන තමයි අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලන්නේ. එතකොට අර දුක පිළිබඳවත් අයිති වෙනවා. දුක පිළිබඳව විදර්ශනා කරනකොට තමන්ගේ සිත සකස් වෙන්නේ මේ දුකටම මුල් වෙච්ච සංස්කාර ධර්මයන්ගේ නික්මෙන පැත්තට. අන්න නේකාම සංකප්ප ආදියත් එතකොට ඇති වෙනවා. ඒක කරනකොට අකුසල ධර්මයන්ගෙන් වැළකීමේ උත්සාහයත් කුසල ධර්මයන් තුළ පිහිටීමේ වීරියත් තමන් තුළ වර්ධනය වෙනවා. සම්මා වායාම. ඊළඟට විදර්ශනා වැඩි වීම ධම්මානුපස්සනා සතිපට්ඨානයේ වශයෙන් ගන්න පුළුවන්. එතකොට සම්මා සති. ඒ තුළ නීවරණ සංසිඳිලා යම්කිසි චිත්ත ඒකාග්‍රතාවයක් මූලික වශයෙන් හෝ ඇති වුණොත් ඒකත් සමාධියේ මූලික අවස්ථාවක්. අන්න සම්මා සමාධි. ඔය අංග පහ එකට වැඩෙනවා. සඳහන් කරන්නේ ආරි මාර්ගයේ හැර මාර්ගස්ථ අවස්ථාවේ හැර පූර්ව භාග වශයෙන් මාර්ගාංග 8 එකවර වැඩෙන්නේ නැහැ සිටී කියලා චෛතසික වශයෙන්. එතකොට චෛතසික වශයෙන් ගන්න තියෙන ওই ටික සමාධියටි සම්මා සංකප්ප සම්මා වායම් සම්මා සති සම්මා සමාධි ඔය කාරණා වලට ඔය අංග වලට අයිති චෛතසික තමයි පූර්ව භාග වශයෙන් එකවර එක කුසල් සිතක පහළ වෙන්නේ. ලෝකෝත්තර සිත් හතරේදී පමණක් මාර්ගාංග 8ම එකවර ලැබෙන බවයි සඳහන් වෙන්නේ. එතකොට විදර්ශනා වඩන් ඉස්සෙල්ලා සීලය සම්පූර්ණ වෙනවනේ. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව තුන පිහිටායි. ඒක පිහිටා තියෙනවා. ඒක නිසා අර ඔක්කොම ධර්ම ගන්නකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වැඩෙනවායි කියලා ගන්න පුළුවන්. නමුත් කුසල් සිතේ මාර්ගාංග 8ම එකවර ලැබෙන්නේ නැහැ. අන්න එහෙම විශේෂයක් තියෙනවා. මාර්ගාංග 5ක් එකවර ලැබෙන්න පුළුවන්. විදර්ශනා වඩනවා නම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි පහක්. නමුත් තම පූර්ව භාග වශයෙන් සීලෙ හිපිහිටා. එතකොට සම්මා වාචා සම්මා කම්ම සම්මා ජීව තුනක් ලැබේ. අන්න ඒ ක්‍රමයටයි ගන්න ඕනේ. එපමණයි. නන්දය අදහස් ඇති කරගන්න මෙතෙක් වේලා තුනුරුවන් වන්දනා කරලා භාවනා කරලා ශීලෙහි පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් ජනිත කරගත්තා වූ ශීල පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද තුනුරුවන්ගේ අනන්ත ගුණ අනුභව බලයෙන්ද ශිවමෑණියන් වහන්සේ ප්‍රධාන මේ පින් වශයෙන් දිනාටම තව තවත් දාන ශීල භාවනාදී උදාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවය ශක්තිය සැලසේවා. කාය චිත්ත පීඩා දුර වේලා කායික මානසික සැනසීම සැලසේවා. සිත සතන් බිනට දහමට කුසලයටම නැඹුරු වීමෙන් මෙලව ජීවිතත් සුවපත් වී පරලව ජීවිතත් සුවපත් වී සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය ධර්මියෝ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිඤ්ඤතු සුවපත් වේවානි දුක් නිරෝධි සුවසන සුඛී හෝතු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං කමාමි සුඛී හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතෝ නිබ්බාන පච්චයාමි.